මූලාසනයේ සඳහා කරු මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කරන ලෙසට ඉල්ලා සිටිනවා.
I propose Honorable Rohini Kaviratna.
මම ආමෝදි කරමි.
ගරු රිෂාඩ් බදවිදීන් මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. සභිකි තලමේ තංගහින්ද උරුපිනරවර්ගලේ, இந்த நாட்டிலே உள்ள அதிக மக்கள் பாதிக்கப்படுகின்ற பகுதிதான் வனப்பகுதி. குறிப்பாக வனத்தை பாதுகாக்க வேண்டும் என்பதற்காக மக்களுக்கான அடிப்படை தேவைகளை நிறைவேற்றுவதற்கு கூட இடம் கொடுக்காத சட்டங்கள் தான் இன்று வரை இந்த திணைக்களத்தினால் ஏற்பாடு செய்யப்பட்டிருக்கிறது. குறிப்பாக யுத்த காலத்திலே அந்த மக்கள் யுத்தத்தினால் பாதிக்கப்பட்ட பொழுதும் இந்த வனவள திணைக்களத்தினால் அல்லது வனஜீவி திணைக்களத்தினால் அவர்களுக்கான பாதிப்பு குறிப்பாக வடகிழக்கு பகுதியிலே குறைவாகத்தான் இருந்தது. ஆனால் இன்று யுத்தம் முடிவடைந்ததோ, அதன் பிறகு மக்கள் வாழ்ந்த காணி, ஆடு மாடுகளை வளர்த்த காணி, விவசாயம் செய்த காணி, அதேபோல மேட்டு பயிற்சிகள் செய்த காணிகள் எல்லாம், அதேபோல அவர்கள் வாழ்ந்த பூமிகள் கூட வனவளத்துக்கு கீழே கெசட் பண்ணப்பட்டு, சில பிரதேசங்களிலே வனஜீவிக்கு கீழே கெசட் பண்ணப்பட்டு அந்த மக்கள் சொல்லண்ணா துயரங்களை அனுபவித்து வருவதை நாங்கள் பார்க்கிறோம். நீண்ட காலமாக இந்த பிணக்குகள் இருந்தபொழுது புதிய ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் வருகை தந்த பிறகு இந்த மக்களுடைய அழுகுரலை பாராளுமன்ற பிரதிநிதிகள் முன்வைத்த பொழுது அதை ஓரளவு உணர்ந்தவராக, அந்த மக்களுக்கு நியாயம் கிடைக்க வேண்டும் என்பதிலே அவர் ஒரு சில நடவடிக்கைகளை முன்னெடுத்தார். குறிப்பாக 1984 ஆண்டுக்கு பிறகு பலவந்தமாக மக்களுடைய விருப்பு அறியாமல், மக்களுடைய கருத்துக்களுக்கு மதிப்பளிக்காமல் கெசட் பண்ணப்பட்ட காணிகளை, அபகரிக்கப்பட்ட காணிகளை, அது எந்தெந்த காணிகள் மக்களுக்கு தேவையோ அவற்றை அந்த மக்களுக்கு கொடுங்கள் என்று அவர் தொடர்ந்தேச்சியாக சொல்லி வந்தார். என்றாலும் அவ்வாறு சொல்லப்பட்ட பிறகு பல கூட்டங்களை, பல சந்தர்ப்பங்களிலே கன்சல்டேட்டிவ் கமிட்டி மீட்டிங்கில் கூட இது சம்பந்தமாக பலமுறை நாங்கள் கதைத்த பொழுதும் எந்த நியாயமும் இதுவரை மக்களுக்கு எட்டியதாக தெரியவில்லை. குறிப்பாக மரிச்சிக்கட்டி, கரடிக்குழி, பாலக்குழி, முள்ளிக்குளம் மக்களுக்கு முன்னால் இருக்கின்ற மோதரகம்மாறு அந்த ஆறு, அதிலே போய் மீன்பிடிக்க செல்கின்றவர்கள் அந்த மக்களுக்கு வேறு தொழில் கிடையாது. விவசாய காலம் முடிந்த பிறகு 6 மாத காலத்துக்கு தொழில் இல்லை. அவர்கள் அங்கு அந்த ஆறு அங்கே போய் கடலிலே கலக்கின்ற அந்த ஆறு, அது வனஜீவிக்கு சொந்தமான ஆறு அல்ல. அது அந்த மக்கள் பரம்பரையாக மீனவ தொழிலை செய்த அந்த ஆற்றில் கூட மீன்பிடிக்க சென்றால் அவர்களை கைது செய்து 50,000-1,00,000 என்று அவர்களை தண்டிக்கிறார்கள். அன்றாட கூலி வேலைக்கு சென்று 500-600 ரூபாய்க்கு மீன் பிடித்து வித்து வாழுகின்ற அவர்களுக்கு 50,000-1,00,000 ரூபாய் தண்டம் அடித்தால் அவர்களால் வாழ முடியாது. எங்களுடைய பாராளுமன்ற உறுப்பினர் திலீபன் அவர்களும் இருக்கிறார். அவரும் அண்மை அந்த கூட்டத்திலே அந்த முள்ளிக்குளம் மரிச்சிக்கட்டி அந்த மக்களுடைய விஷயங்களை, அந்த மீன்பிடிக்கின்ற விஷயத்துக்கு நியாயம் கேட்டு நானும் அவரும் அங்கு பேசினோம். எனவே இதுவரை அந்த மக்களுக்கு அந்த நியாயம் கிடைக்கவில்லை. தொடர்ந்தேச்சியாக நாங்கள் பேசிக் கொண்டிருக்கிறோம். இன்று விறகுக்கு செல்ல முடியாத நிலை. அவர்கள் காட்டு அந்த பகுதிகளிலே பரம்பரையாக வாழ்ந்தவர்களுக்கு தங்களுடைய காட்டுக்கு சென்று ஒரு விறகு, வீட்டுக்கு தேவையான விறகை கொண்டு வர முடியாத நிலையில் இருக்கிறார்கள். இவ்வாறான நிலை மாற வேண்டும். இந்த மாதிரியான சட்டங்களை கொண்டு வருகிறீர்கள். வர்த்தகர்கள் அவர்களுக்கு தேவையான மரங்களை வெட்டுகிறார்கள். அவர்கள் கொண்டு செல்வதற்கான இந்த வர்த்தமானியிலே நல்ல சலுகைகளை வழங்குகிறீர்கள். ஆனால் சாதாரண குடிமகன், அவர்களுடைய விவசாய காணிகள் இன்று இழந்து நிற்கின்றவர்களுடைய விவசாய காணிகளை மீள பெற்றுக்கொள்ள முடியாமல் துடிக்கிறார்கள். வீட்டு காணிகளை பெற்றுக்கொள்ள முடியாமல் துடிக்கிறார்கள். ஆடு மாடு வளர்ப்புக்காக வழங்கப்பட்ட அந்த காணிகள் என்று ஃபாரஸ்டுக்கு சொந்தமாக்கப்பட்டதனால் இன்று மாடுகளை வளர்க்க முடியாமல் இன்று அவர்கள் பெரிய தொல்லைக்கு ஆளாகிறார்கள். எனவே இவ்வாறான அந்த நிலையை புதிய அமைச்சர் அவர்கள், நீங்கள் வந்திருக்கின்ற இந்த கெசட்டின் ஊடாக இன்னும் இந்த மாற்றங்களை அவசரமாக செய்து மக்களுக்கு இலகுபடுத்த வேண்டும் என்று அன்பாக நான் உங்களிடத்திலே வேண்டுகோள் விடுக்கின்றேன். அதுபோல குறிப்பாக முசலி பிரதேசத்தை எடுத்துக்கொண்டால், முசலி பிரதேசத்திலே 1990 அந்த மக்கள் வாழ்ந்தபொழுது அவர்களை பயங்கரவாதிகளால் விரட்டப்பட்டார்கள். அவர்கள் விரட்டப்பட்ட பிறகு மீண்டும் அவர்கள் 2009 பிறகு சமாதானத்துக்கு பிறகு வந்து பார்க்கின்ற பொழுது 1990 15 வீதம் ஃபாரஸ்டுக்கு சொந்தமான காணியாக இருந்தது, 85% மக்களுடைய விவசாய நடவடிக்கைக்காக வாழ்க்கைக்காக வாழ்வதற்கான காணியாக இருந்த இந்த பிரதேசம் இன்று 2009 வந்த பிறகு பார்க்கின்ற பொழுது 85% காணிகளை ஃபாரஸ்டுக்கு மாற்றியிருக்கிறீர்கள். 15% காணிகளுக்குள்ளேதான் அங்கு வாழ்கின்ற பல்லாயிரக்கணக்கான மக்கள் வாழ வேண்டும், விவசாயம் செய்ய வேண்டும், மாடு வளர்க்க வேண்டும், வேறு தொழில்களை செய்ய வேண்டும். அண்மையிலே கொண்டச்சி என்ற ஒரு பகுதிக்கு வந்த பணம் ஒதுக்கீடு செய்வதற்காக குளத்துக்காக வந்த பணத்தை திருப்பி அனுப்பிவிட்டார்கள். காரணம் அது குளம் ஃபாரஸ்டுக்கு சொந்தமாக்கி இருக்கிறார்கள். இவ்வாறு தொடர்ந்தேச்சியாக கஷ்டங்களை துன்பங்களை தொடர்ந்து கொடுத்து கொண்டிருக்கின்ற பிரதேசமாக அங்கு இருக்கிறது. அங்கு ஒரு கோமாளியை கொண்டு வந்து பிரதேச செயலாளராக நியமித்து அங்கு அந்த மக்களுக்கு எந்த நலனும் இல்லாத ஒரு மோசமான நிலை அங்கு இருக்கிறது. அந்த இன்று வவுனியாவிலே திலீபன் அவர்கள் தலைவராக இருக்கிறார், கௌரவ பாராளுமன்ற உறுப்பினர். பல்லாயிரக்கணக்கான ஏக்கர் காணிகளை அங்கு விடுவிக்கிற நடவடிக்கையை அழகாக அங்கு செய்து முடித்தார். ஆனால் மன்னார் மாவட்டத்திலே அன்று நாங்கள் கூட்டத்திலே பார்த்தோம், முசலி பிரதேசத்திலே 85% காணிகள் ஃபாரஸ்ட் டிபார்ட்மெண்ட்டுக்கு சொந்தமாக்கப்பட்டிருக்கின்ற இவ்வாறான மோசமான நிலை இருந்தும் ஒரு அங்குல காணி கூட விடுவிப்பதற்கான எந்த நடவடிக்கையும் பிரதேச செயலாளரோ அவருக்கு பக்கபலமாக இருந்து வாத்தியம் ஊதிக்கொண்டிருக்கின்ற யாருமோ செய்யவில்லை என்பதை வேதனையோடு இந்த சபையிலே கௌரவ அமைச்சர் அவர்களை உங்களுக்கு நான் முன்வைக்கின்றேன். எனவே 15% இந்த ஃபாரஸ்ட் காணி 85% ஆக்கப்பட்டிருக்கிறது. இதிலே அந்த மக்களுக்கு இன்று வாழ முடியாத துர்ப்பாக்கி நிலை. முள்ளிக்குளம் முழு கிராமமும் இராணுவமயமாக்கப்பட்டு நேவி கேம்ப் அமைக்கப்பட்டிருக்கிறது. சிலாவுத்துறை முழு நகரமும் இன்று நேவியுடைய கட்டுப்பாட்டில் இருக்கிறது. எத்தனை முறை நாங்கள் கேட்டாலும் அதை வழங்காமல் தடுத்து வருகிறார்கள். இருந்த 85% மக்கள் வாழ்ந்த காணியில் இன்று 15% மக்களுக்காகவும் 85% ஃபாரஸ்டுக்காகவும் ஆக்கிவிட்டு இன்று அதற்குள்ளும் முள்ளிக்குள கேம்பையும் சிலாவுத்துறை நகரத்தையும் அபகரித்து வைத்திருப்பதனால் இன்று அந்த மக்களால் வாழ முடியாத நிலை. நாங்கள் அன்று அமைச்சராக அல்லது அதிகாரத்தில் இருந்த பொழுது மன்னார் புத்தளம் பாதையை திறந்து மக்களுக்கு கொடுத்தோம். அந்த பாதையுடைய தேவையை உணர்ந்து புத்தளத்தில் இருந்து யாழ்ப்பாணம் வரை அந்த மன்னார் பாதையினூடாக அரிப்பு பாலத்தையும் புனரமைத்து அழகான ஒரு பாலம் அமைத்து காபட் வீதிக்காக பணத்தை கொண்டு வந்த பொழுதோ எதிரான தீவிரவாத இனவாத பேரினவாத சக்திகள் நீதிமன்றத்துக்கு சென்று மருச்சிக்கட்டியிலிருந்து புத்தளம் இளவங்குளம் வரை அந்த பாதையை போட விடாமல் நீதிமன்றத்துக்கு வழக்கு தாக்கல் செய்தார்கள். எங்களையும் குற்றவாளியாக போட்டார்கள். ஆனால் பாதையை மூடுமாறு நீதிமன்றம் தீர்ப்பு வழங்கவில்லை. பாதை திறந்து மக்களுடைய பாவனைக்காக இருந்தது என்று கோட்டாபே ராஜபக்ச ஜனாதிபதியாக வந்தாரோ அந்த பாதையை மூடப்பட்ட பாதை இன்று வரை மூடப்பட்டிருக்கிறது. இந்த ஜனாதிபதியிடத்திலே நான் பலமுறை போய் சொன்னேன், இந்த பாதையை திறந்து தாருங்கள் என்று சொன்னேன். அந்த பாதை திறக்கப்படுமாக இருந்தால் கொழும்பிலிருந்து யாழ்ப்பாணம் போகின்ற பொழுது 100 கிலோமீட்டர் மிச்சம், அதே போல மன்னாருக்கு செல்கின்ற பொழுது 100 கிலோமீட்டர் குறைவாக செல்லும். மருச்சிக்கட்டி மக்கள் புத்தளத்திலே அதிகமாக முசலி மக்கள் வாழுகிறார்கள், அவர்களுக்கு அரை மணித்தியானத்திலே அந்த பகுதிகளுக்கு போக முடியும். ஆனால் இன்று அன்றாதபுரத்தின் ஊடாக சுற்றி கொண்டு செல்லுகின்ற பொழுது 100-150 கிலோமீட்டர் கூடுதலாக செல்ல வேண்டிய துர்ப்பாக்கி நிலை ஏற்பட்டிருக்கிறது. எனவே தேசிய மீலாது விழாவை மன்னாரிலே செய்வதாக நாங்கள் அறிகிறோம். எந்த ஒரு அபிவிருத்தியும் அங்கு நடந்ததாக நான் காணவில்லை. அன்னைய காலங்களிலே தேசிய மீலாது விழா என்று சொன்னால் நூற்றுக்கணக்கான வீடுகளை கட்டுவார்கள், பள்ளிகளை புனரமைப்பார்கள், பாதைகளை போடுவார்கள், பல அபிவிருத்திகள் அந்த பிரதேசத்தில் இருக்கும், அந்த அடையாளம் இருக்கும். ஆனால் எதுவும் இதுவரை காணவில்லை. ஆக குறைந்தது மன்னார் புத்தளம் பாதையாவது திறந்து அந்த மக்களுக்கு வழங்குங்கள். நாங்கள் திறந்த பாதையை நீங்கள் மூடினீர்கள், அதையாவது திறந்து கொடுங்கள் என்று நான் உங்களிடத்திலே வேண்டுகோள் விடுப்பதோடு இன்னும் ஒரு விஷயத்தை நான் சொல்ல வேண்டும். புலனருமை மாவட்டத்திலே, மன்னார் மாவட்டத்திலே, அதே போல வவுனியா, புத்தளம், முல்லைத்தீவு மாவட்டங்களில் எல்லாம் யானையுடைய தொல்லை மிக மோசமாக இருக்கிறது. மக்கள் வாழ முடியாத துர்ப்பாக்கி நிலை. எனவே கௌரவ அமைச்சர் அவர்களே, அதற்கு நீங்கள் நடவடிக்கை எடுக்க வேண்டும் என்று யானை வேலிகளையாவது அமைத்து அந்த மக்களுடைய வாழ்வுக்கோ விவசாயத்துக்கு வழி செய்யுங்கள். இல்லை என்றால் அவர்களால் வாழ முடியாத துர்ப்பாக்கிய நிலை. அதுபோல குறிப்பாக புலனுறை மாவட்டத்தில் மக்களுடைய காணிகள் எல்லாம் ஃபாரஸ்டுக்கு எடுக்கப்பட்டனால் அந்த விவசாயிகள் மிக கஷ்டப்படுகிறார்கள், அதற்கு நியாயம் பெற்றுக் கொடுங்கள். அதே போல அக்கரப்பத்து வட்டமடு கொண்ட மன பகுதியிலே 444 ஏக்கர் 1974 இருந்து லேண்டெக்ஸ் கட்டப்பட்ட ரெசிட்டல் கூட எங்களிடம் இருக்கிறது. அது மாத்திரமல்ல, தொடர்ந்தேச்சாக 2015 வரை 11, 12, 13, 14, 15 வரை அவர்கள் விவசாயம் செய்தார்கள், கடைசி வரை செய்தார்கள். அவர்களுக்கு தேவையான பெர்டிலைசரை வழங்கினார்கள், அது அவருக்கு தேவையான அனுமதி பத்திரங்கள் வழங்கப்பட்டது. அவ்வாறான அந்த காணிகள் இன்று வரை, அதாவது 2015 பிறகு ஏதோ ஒரு வழக்கு தாக்கல் செய்யப்பட்ட சொன்னார்கள். விவசாயம் செய்ய முடியாமல் கஷ்டப்படுகிறார்கள். பேசினோம், தொடர்ந்து பேசுகிறோம், ஜனாதிபதிக்கு கடிதம் எழுதுகிறோம், அமைச்சருக்கு எழுதினோம், அந்த அலுவலகத்துக்கு அந்த பகுதியை சேர்ந்தவர்கள் வந்து தந்தார்கள். அவர்களையும் கூட்டிக் கொண்டு நாங்கள் அலைந்து திரிகிறோம். அந்த வட்டமடு காணி ஒரு ஒரு 5 நிமிடம் நீங்கள் அமைச்சர் அவர்களை நீங்களும் உங்களுடைய அதிகாரிகளும் சேர்ந்தால் அந்த காணியை அந்த மக்களுக்கு கொடுக்க முடியும். அந்த கெசட்டை டி கெசட் பண்ணியாவது அவசரமாக அந்த வட்டமடு விவசாயிகளுடைய 444 ஏக்கரை வழங்குங்கள். தாழ்மையாக கேட்டு விடைபெறுகிறேன். நன்றி.
ஸ்துதி கரு. ஏரான் விக்ரமரத்ன மந்திரித்துமா அவதுமாட்ட மினித்து ஹத்தக காலையாக தீரும்
கால்கையில் ஹிட்டே வினாடி
ஹத்தாய்
பாகையாக தகப்பில் பாகையாக தீரும்
காலை அடுவீமக் வேலா தீனோ
பாகையாக
மினித்துவக் அடு வேலா தீனி
கேணி வினாடி
ඔබතුමාට මිනිත්තු 8ක් තිබුණා, දැන් එක 7ක් වෙලා තියෙනවා.
ස්තුතියි, බොහොම ස්තුතියි. හැමෝටම මේ සංවේදී තැනකින් මම පටන් ගන්න කැමතියි. නැත්නම් අපි හැමෝම හැමතිස්සෙම බෙදිලා ඉන්නේ. නමුත් මෙහි බෙදිලා ඉන්න හේතුවක් නැහැ. අපි බැලුවොත් අපි උස්ම ගන්න වාතය මහ මුහුද එකක්වත් කාටවත් බෙදලා නැහැ. ඒව හැමෝටම පොදු දේවල්. ඉතින් අද අපි මේ කතා කරන්නේ වන සංරක්ෂණ ආඥාපනත යටතේ තේම නියෝග ගැන. නමුත් අපි පරිසරය ගැන හිතුවොත් අපි බෙදෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි මේ ආරක්ෂා කරන්නට ඕනේ. මේ ආරක්ෂා කරන්නේ අපේ දරුවන් වෙනුවෙන්, අනාගතය වෙනුවෙන් මේවා ආරක්ෂා කළ යුතුයි. මේක අපේ යුතුකමක් කියලා හිතාගෙන අපි ඉදිරියට යා යුතුයි. දැන් ඇමතිනිය කතා කරනකොට අද කිව්වා වන ආරක්ෂණය 29% ඉඳලා 32% දක්වා වැඩි කළ යුතුයි කියලා. අපිත් එකඟයි, ඒක කළ යුතුයි කියලා. ඒ වගේම මම අවධානයට ගේනවා වඩු කර්මාන්තයට එහෙම ලී අවශ්‍ය නිසා විශේෂයෙන් ඒක ගැනත් අපි යම්කිසි වැඩපිළිවෙලක් යෙදිවේ යුතුයි. විශේෂ කලාප වෙන් කරලා අපි ඒ වගාව කළ යුතුයි. මම මේ පුළුල් කරුණු කීපයක් කියන්නට යනවා. පරිසරය ආරක්ෂා කිරීම ගැන අද අපි දන්නවා ලෝකේ හුඟක් රටවල් වල, මං ගිය සතියේ දකානුවර බංගලාදේශයේ හිටියා, ඒ අය කිව්වා බොහෝම උණුසුම්ම මාසය කියලා ඒගොල්ලන්ගේ ඉතිහාසය. හුඟක් රටවල් වල ජූලි අගෝස්තු මාස දෙක, පසුගිය මාස දෙක උණුසුම්ම මාස දෙක ඒ ලෝක ඉතිහාසයේ. එතකොට ලංකාව දැන් අපි Nationally Determined Contributions කියන NDCs කියලා කියනවා, ජාතික වශයෙන් අදිෂ්ඨානශීලී දායකත්වය දක්වනවා කරුණු තුනකට. එකක් ඇවිල්ලා 20:30 වෙනකොට පුනර්ජනනීය බලශක්තිය 70% විය යුතුයි. ඒ වගේම 20:50 වෙනකොට අපි කාබන් නියුට්‍රැලිටි නැත්නම් කාබන් මධ්‍යස්ථ භාවයකට පැමිණිය යුතුයි. ඒ වගේම තීරණයක් අරගෙන තිනවා ගල් අඟුරු භාවිතය තිත තිබිය යුතුයි කියලා. ඉතින් පුනර්ජනනීය බලශක්තියට යා යුතුයි. සුළඟ සූර්යාලෝකය, හයිඩ්‍රෝ ජලය, බයෝගෑස් වගේ දේවල් පාවිච්චි කරන්න ඕනේ පරිසරය ආරක්ෂා කරන්න යනවනම්. ඒක අමතරව විදුලි බිල ඉහළ ගිහිල්ලා තියෙනවා. අගෝස්තු මාසේ ඉඳලා 20:22 ඉඳලා අද වෙනකන් 160% විතර ඉහළ ගිහිල්ලා තියෙනවා. මිනිසුන්ට දරා ගන්න බෑ. හුඟක් අයගේ දහස් ගණන් අයගේ නිවාසවලට ලැබෙන විදුලිය කපහැරලා තියෙනවා. ඒකෙන් වෙන්නේ ලොකු අපරාධයක් වෙන්නේ. මොකද දරුවන්ගේ විශේෂයෙන්ම මම දරුවන් ගැන හිතනවා, දරුවන්ගේ අධ්‍යාපනයට ලොකු ලොකු විශාල ප්‍රශ්නයක්. මේක අපේ මන්ත්‍රීණිය රෝහිණි කවිරත්න මැතිණිය හුඟක් කතා කළා ඒ ලෙවල් එක ගැන. ඒකේ අර ඉක්මනට විභාගයේ තැබීම ගැන ඒක අනිවාර්යෙන්ම කල් දාන්න ඕනේ. ඒකේ දෙකක් නැහැ. අපි කතා කරලා තියෙනවා, පාර්ලිමේන්තුවේ කතා කරලා, ඇමතිවරුන්ට කතා කරලා තියෙනවා. මට විශ්වාසයක් තියෙනවා හෙට වෙනකොට කොහොම හරි ඒක කල් දායි කියලා. මොකද ඒක ඇවිල්ලා පක්ෂ විපක්ෂයක් නෙමෙයි, ඒක දරුවන්ගේ අනාගතය ගැන තියෙන ප්‍රශ්නයක් නිසා ඒක කල් දැමිය යුතුමයි. ඉතින් මේ විදුලිය කපා හරින කොටත් මේක වැඩියෙන්ම වදින්නේ දරුවන්ට තමයි වදින්නේ. එතකොට විදුලි බිල අඩු කරන්නට නම් අපි පුනර්ජනනීය විදුලියට යා යුතුයි. මේකට ආයෝජනය අවශ්‍යයි. රාජ්‍ය බංකොලොත් රාජ්‍යයට ආයෝජනයක් නැහැ. ඒ නිසා පුද්ගලික ආයෝජනය හෝ විදේශීය ආයෝජනය ලැබිය යුතුමයි. දැන් ළඟදී පරිේශන මේක රිසර්ච් පේපර්ස් NREL එකෙන් හැම ලෝක බැංකුවේ සහභාගීකත්වය තිබිලා තිනවා. මේවට බලශක්ති අධ්‍යයනයෙන් ආනයනයෙන් 1 ගිගාවට් එකක් සුළං අපි ගෙන්න ගත්තොත් ආනයනය කරගත්තොත් සුළං ඉන්දියාවෙන් කියලා කිව්වොත් අපේ විදුලි නිෂ්පාදන වියදම 29%කින් පහළ යනවා. 29%කින් පහළ යනවා. ඊට අමතරව එමිෂන් එක විමෝචනය 21%කින් පහළ යනවා. අපි හුඟක් වෙලාවට විදුලිය ගැන හැම කතා කරනකොට පරිසරය එක පැත්තකින් අපි ආරක්ෂා කරන්න ඕනේ, අනිත් පැත්තෙන් අපි පරිභෝජනය ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම ඒකේ මිල අපි අඩු කරගන්න ඕනේ. කවදාත් මේ විදුලිය කියන දේවල් අපි අපනයනේ ආනයනේ භාණ්ඩයක් හැටියට හිතුවේ නැහැ. නමුත් ඇත්තටම මේක අපනයනේ ආනයනේ භාණ්ඩයක් හැටියට හිතන්න ඕනේ. ඉතින් මේක හිතන්න ඕනේ. එතකොට ශ්‍රී ලංකාවට ගිගවට් 40ක අක්තුවරල සුළං බලය නිෂ්පාදනය කළ හැක. මේවා විද්‍යාඥයින් රිසර්ච් කරලා දැන් හොයාගෙන තියෙන්නේ. අපි අවශ්‍යතාවය සම්පූර්ණ කළාට පස්සේ අපි ඔක්කොම කළත් 35ක් විතර අමතරව අපිට ලැබෙනවා. ඒ වගේම කාබන් එමිෂන් එක හරි විශාලයි. කැපැසිටික ධාරිතාවය බැලුවොත් තාප බලාගාරවලින් රාජ්‍ය හා පුද්ගලික ගිගවට් 1.9ක් විතර තියෙනවා. පුනර්ජනනීය හයිඩ්‍රෝ IPP ඔක්කොම වැළුවත් 2.2ක් විතර 50 වගේ තියෙනවා. 4.1 ගිගවට් තියෙනවා. බිලියන ඩොලර් 5කට වැඩිය වේදම් කරනවා හයිඩ්‍රෝකාබන් ආනයනයට රට තුළදී. එතකොට මේ විමෝචනයේ ප්‍රශ්නය වැඩියෙන්ම සිදුවෙන්නේ බලශක්ති අංශයෙන් 45%, ගමනාගමනයෙන් 21%, කර්මාන්තවලින් 21%, කෘෂිකර්මෙන් 3%. ඉතින් අපි සුළං බලශක්ති වලට යා යුතුයි. අපි සුළං බලශක්ති වලට යා යුතුයි. ඉතින් විශාල ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඒක සුළං වල විශාල මේක ඇවිල්ලා තම්බපාවන්නේ එක මන්නාරමේ තියෙන එක. නමුත් ළඟදී ඊට අමතරව අදානි ඒ ව්‍යාපාරයට වින්පව සුළං බලයට මන්නාරමේ තව දීලා තිනවා. ඒ වගේම ඔවුන් දෙකක් කරන්න බලාපොරොත්තු වෙනවා මන්නාරමේ පූනරීන් වලයි. ඒක කරන්න බලාපොරොත්තු. ඉතින් විදේශ ආයෝජනයට අපි විරුද්ධ නැහැ. නමුත් අපි විරුද්ධයි. විනිවිදභාවය තියෙන්නට ඕනේ. විනිවිදභාවය තියෙන්නට ඕනේ. තරගකාරී මිලක් තියෙන්නට ඕනේ. නැත්තම් මෙතනින් වෙන්නට යන්නේ මේකේ ගනුදෙනුව කරනකොට මිලෙන් අපිට ලොකු අසාධාරණයක් සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව මම කියන්න ඕනේ දීර්ඝකාලීනව බැලුවොත් විදුලි බල ස්වාධීනත්වය අපි ආරක්ෂා කරන්න ඕනේ. ආනයනය කළත් කමක් නැහැ. ස්වාධීනත්වය ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා ග්‍රීන් හයිඩ්‍රජන් විද්‍යාඥ විශේෂඥ අපිට කියනවා අපිට පුනර්ජනනීය බලශක්ති බහුලත්වයක් තිබෙනවා. සූර්යාලෝකයේ සුළඟ ජලය. එම නිසා ග්‍රීන් හයිඩ්‍රජන් නිෂ්පාදනය කරන්න පුළුවන්. දේශීය පරිභෝජනයට අමතරව ඒක අපනයනය කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රොලයිසින් ක්‍රමවේදයෙන් ජලය බෙදලා හයිඩ්‍රජන් එක ඔක්සිජන් එකයි වෙන් කරලා මේක නිපදවන්න පුළුවන්. සම්පීඩනය කරන්න පුළුවන්, ගබඩා කරන්න පුළුවන්, ප්‍රවාහනය කරන්නට පුළුවන්. විශාල අපනයනයක්. ඒ නිසා අවසානයෙන් කියන්න කැමතියි මේක කරන්න ජාත්‍යන්තරයක් අපි එකතු වෙන්න ඕනේ. දැනුම තාක්ෂණය බෙදා ගන්න ඕනේ. ධාරිතාවය වැඩි කරගන්න ඕනේ. සංවර්ධන මූල්‍ය අපි සොයාගෙන යන්නට ඕනේ. මම විශ්වාස කරනවා රජයේ මාර්ග සිතීමක් මේකට ඇති කරලා තියෙනවා කියලා. එනිසා දකුණු ආසියාවේ රටවල් එක්ක සහයෝගිකත්වයෙන් අපි ක්‍රියා කරමු. දකානුවර ක්ලයිමට් පාර්ලිමේන්තුවේ අපි මේකමයි සඳහන් කළේ. ආණ්ඩුව විපක්ෂය කියලා නෑ. එකට ක්‍රියා කළ යුතුයි. ජාත්‍යන්තර සහයෝගයෙන් ක්‍රියාත්මක කළ යුතුයි. අපේ පරිසරය ආරක්ෂා කරන්න, අපේ අයගේ විදුලි බිල අඩු කරන්නත් අපි එකට ක්‍රියා කරමු.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ගරු කේ දිලීපන් මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා. 13 minutes.
நன்றி அவைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே. வனவள திணைக்களம் சம்பந்தமாக பல பிரச்சனைகளை நாங்கள் முன்வைக்கின்ற பொழுது எமக்கு வழங்கப்பட்ட நேரங்கள் 5 நிமிடம், 4 நிமிடங்கள் என்று. ஆனால் இன்று அந்த வேலைத்திட்டம் நடைபெற்று கொண்டிருக்கின்றன. மக்களுக்கு பயனுள்ள வகையில் காணிகள் விடுவிப்பு நடைபெற்று கொண்டிருக்கின்ற பொழுது நான் அவர்களிடம் இனி அதிகளவு கோரிக்கைகளை முன்வைக்க விரும்பவில்லை. காரணம் பல கோரிக்கைகள் இன்று அமைச்சினால் நிறைவேற்றப்பட்டுள்ளது. மேன்மைதங்கிய ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்கள் வவுனியா மற்றும் யாழ்ப்பாணத்திற்கு வருகை தந்த பொழுது கௌரவ அமைச்சர் டக்ளஸ் தேவானந்தா அவர்கள் ஊடாக எமது மாவட்டத்தில் இருக்கக்கூடிய மத்திய தர வகுப்பு காணிகள் மற்றும் வனவள திணைக்களத்திடமிருந்து விடுவிக்கப்பட வேண்டிய காணிகள் தொடர்பான கோரிக்கைகளை நாம் முன்வைத்திருந்தோம். ஆனால் அப்பொழுது நான் மேன்மதிங்க ஜனாதிபதி அவர்களிடம் சொன்ன விடயம், இதேபோல பல கோரிக்கைகளை நான் நீங்கள் வருவதற்கு முன்னர் இருந்த நாட்டின் தலைமைகளிடம் நான் முன்வைத்திருந்தேன். ஆனால் எந்தவித முன்னேற்றமும் நடைபெற்றதாக தெரியவில்லை. ஆனால் உங்களிடம் ஒரு நம்பிக்கையில் நாம் இந்த கோரிக்கையை முன்வைக்கின்றோம் என்று அவர் அதற்கு பதில் எதுவும் தெரிவிக்காமல் வெறும் சிரிப்பை மட்டுமே பதிலாக தந்தார். ஆனால் இரண்டு நாட்கள் கழித்து ஜனாதிபதி செயலகத்திலிருந்து எனக்கு கடிதம் ஒன்று வந்தது. 1985 பிறகு கையகப்படுத்தப்பட்ட காணிகள் அனைத்தும் விடுவிப்பதற்கான நடவடிக்கைகளை தாம் எடுத்திருப்பதாக. உண்மையில் மேன்மதங்கை ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்களுக்கு நான் இந்த இடத்தில் நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். அதேபோல கௌரவ அமைச்சர் பவுத்ரா வன்னியராச்சி அம்மையார் அவர்களுக்கும், அமைச்சனுடைய செயலாளர் மற்றும் பணிப்பாளர் அனைத்து அதிகாரிகளுக்கும் நான் மீண்டும் ஒரு முறை நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். காரணம், வவுனியாவுக்கு வருகிறது காலை 8:30 தொடக்கம் இரவு 10 வரை இந்த காணிகள் விடுவிப்பு தொடர்பான நடவடிக்கையை எமது மாவட்டத்தில் எடுத்து இன்று பல ஆயிரம் ஏக்கர் காணிகள் விடுவிப்பதற்கு இணக்கம் காணப்பட்டுள்ளது. அதன் அடிப்படையில் நான் அவர்களுக்கு நன்றி கூற கடமைப்பட்டிருக்கின்றேன். அதேபோல் சமீபத்தில் வவுனியா புளியங்குளம் பிரதேசத்தில் விநாயகர் குளம் என்கிற ஒரு குளம், இந்த குளம் புனரமைப்பு செய்வதற்காக கமல சேவை திணைக்களத்திடம் இருந்து 20 மில்லியன் ரூபாய் பணம் ஒதுக்கீடு செய்யப்பட்டு அந்த குளம் புனரமைப்பு வேலைகள் நடைபெறுகின்ற பொழுது அங்கு வனவள திணைக்களத்தினால் தடுக்கப்பட்டது. காரணம், அந்த குளம் வனவள திணைக்களத்திற்குள் வருவதாக. நான் மாவட்ட அபிவிருத்தி குழு தலைவர் என்ற வகையில் வனவள திணைக்கள மாவட்ட அதிகாரிகள், கமநல சேவை ஆணையாளர், உதவி ஆணையாளர் மற்றும் கமநல சேவை உத்தியோகத்தர்கள் ஏனைய பிரதிநிதிகளோடு அந்த இடத்துக்கு நேரடியாக சென்று அந்த இடத்தை காண்பித்த பொழுது வனவள திணைக்களத்தினுடைய மாவட்ட அதிகாரி அங்கு எந்தவித மரங்களும் இல்லை, பற்றைகளும் இல்லை என்கிற காரணத்தை காட்டி கொழும்பினுடைய அதிகாரிகளோடு பேசி அந்த குளத்தை விடுவிப்பதற்கான நடவடிக்கையை எடுத்தார். உண்மையில் இதிலிருந்து ஒரு விடயம் தெளிவாக தெரிகின்றது என்னவென்று சொன்னால், இந்த கள விஜயங்கள் மேற்கொள்ளுகின்ற பொழுது இந்த மாதிரியான பிரச்சனைகளுக்கு நாம் முற்றுப்புள்ளி வைக்கலாம். ஆனால் வனவள திணைக்களத்தால் அல்லது அங்கு இருக்கக்கூடிய அதிகாரிகளால் இந்த கள விஜயங்கள் செய்வதற்கான நடவடிக்கைகள் எடுக்கப்பட்ட போதும் ஏதோ ஒரு சக்தி அங்கு தடுப்பதற்கான நடவடிக்கை எடுப்பது உண்மையில் ஒரு வேதனைக்குரிய விடயம். அப்பொழுது வனவள திணைக்களத்தினுடைய உத்தியோகத்தர் ஒருவர் தெரிவித்த கருத்து, இப்படியான கள விஜயங்களை நாம் மேற்கொண்டிருந்தால் இன்னும் பல ஆயிரம் ஏக்கர் காணிகளை நாம் விடுவித்திருக்கலாம், அதேபோல மரங்கள் கூட வெட்ட வேண்டிய சந்தர்ப்பங்கள் எமக்கு வந்திருக்காது, வெற்று காணிகள் இப்படி பல ஆயிரம் ஏக்கர் காணிகள் இருக்கின்றன, ஆனால் நாம் கள விஜயம் செய்வதற்கு மாவட்ட செயலகத்தால் ஏதோ தடுப்பதற்கான நடவடிக்கை எடுப்பது உண்மையில் ஒரு வேதனைக்குரிய விடயம் என்று அந்த உத்தியோகத்தர் குறிப்பிட்டதை நான் இந்த இடத்தில் வரும் அமைச்சர் அவர்களுக்கு பதிவிட விரும்புகின்றேன். அதேபோல் கௌரவ முன்னாள் அமைச்சர் ரிஷாத் பதியுதீன் அவர்கள் கூட தற்பொழுது தெரிவித்த கருத்து, இந்த முசலி பிரதேசத்தில் இருக்கக்கூடிய மோதரகம அந்த ஆறு யுத்தத்துக்கு முன்னர் அந்த மக்களால் மீன்பிடித்து அந்த வாழ்வாதாரத்தை நிறைவேற்றிக் கொண்ட இடம் இன்று தடுக்கப்பட்டுள்ளது. கௌரவ அமைச்சர் அவர்கள் பணிப்பாளரை நேரடியாக அனுப்புவதாக எமக்கு வாக்குறுதி அளித்துள்ளார். அதனை விரைவுபடுத்தி எமக்காக செய்து தருமாறு மீண்டும் ஒரு முறை அவரை நான் இந்த இடத்தில் கேட்டுக்கொள்ள விரும்புகிறேன். அதேபோல் எமது மக்கள் யுத்தத்துக்கு முன்பு எந்தவித ஆவணங்களும் இன்றி அந்த பயிர்களை அல்லது மேட்டுப் பயிர்களை விவசாய செய்கை நடவடிக்கையை மேற்கொண்டு வந்தனர். ஆனால் தற்சமயம் இந்த காணிகள் விடுவிப்பு செய்கின்ற பொழுது ஆவணங்கள் கோரும் இடத்தில் அந்த ஆவணங்கள் அந்த பாவப்பட்ட மக்களிடம் இல்லை. அதனை கருத்தில் எடுத்து பிரதேச செயலாளரது உறுதிப்படுத்தலோடு அந்த காணிகளை மீண்டும் அவர்களிடம் கையளிக்க வேண்டும் என்று அமைச்சருக்கும் அமைச்சின் செயலாளர் அவர்களுக்கும் இந்த இடத்தில் நான் தெரியப்படுத்த விரும்புகின்றேன். அதேபோல் எமது பகுதிகளில் இந்த மேய்ச்சல் தரை பிரச்சினைக்கு இன்று வரை இன்னும் தீர்வு எட்டப்படவில்லை. எமது ஒரு கருத்து, அந்த பெரிய மரங்களை வெட்டாமல் அல்லது அழிக்காமல் மரத்தின் கீழ் உள்ள அந்த பட்டைகளை துப்புரவாக்கி ஒரு 100 ஏக்கர் சில சில இடங்களில் விடுவித்துக் கொடுத்தால் அந்த துப்புரவு செய்கின்ற நடவடிக்கைகளை கூட நான் அந்த மக்களோடு இணைந்து அதனை நான் மேற்கொண்டு அந்த கால்நடைகளுக்குரிய மேய்ச்சல் தரை நிலமாக மாற்றிக் கொடுக்கலாம். இதற்கு நீங்கள் எமக்கு உதவ வேண்டும். பவுனியா, மன்னார், முல்லைத்தீவு 3 மாவட்டங்களிலும் அதிக அளவான கால்நடைகள் இருக்கக்கூடிய பிரதேசம் மாவட்டம். இந்த மேய்ச்சல் தரை விடயத்தையும் தாங்கள் எமக்கு கிடைப்பதற்கான நடவடிக்கையை மேற்கொள்ள வேண்டும். மீண்டும் ஒருமுறை இந்த 1985 பிறகு இந்த காணிகளை விடுவிப்பு செய்வதற்கான நடவடிக்கையை முன்னெடுத்திருக்கும் எமது ஜனாதிபதி, அமைச்சர் மற்றும் இங்கு இருக்கக்கூடிய சகல அதிகாரிகளுக்கும் நன்றி கூறி அமர்கிறேன். நன்றி.
ஸ்துதி. கரு ரோஹன பண்டார விஜயசுந்தரம் மந்திரித்துமா, ஒவ்வொருமாட்ட மினித்து 11 காலையாக தீரும்.
මුලාසන ඔබන ගරු මන්තුමියනි, මම හිතන්නේ ගරු අමාත්‍යතුමිය කාලෝචිත ඉතාම වැදගත් කාරණක් වෙනුවෙන් අද 50 සංශෝධනයක් ඉදිරිපත් කළා තියෙනවා. මේ කාරණයට ඡන්දයක් විමසන්නේ නම් මේකට අත් දෙකම ඔසවලා සහයෝගය දක්වන්න ඇති. මොකද මේ කාරණයට ඔබතුමියගේ දිස්ත්‍රික්කයේ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පහුගිය කාල සීමාවේ මම මන්ත්‍රීවරයෙක් විදිහට විශාල වශයෙන් මුහුණ දීපු බැලෑරුම් කාර්යයක්. ඉතාම සංවේදී කාරණාවක් තමයි මෙහරා සිද්ධ වෙලා තියෙන පාරම්පරික තමන්ගේ ඉඩම් මේ නිලධාරි මහත්තුරුන් හිතුමනාපයට නැත්තම් තමන්ගේ පහසුව වෙනුවෙන් ගල් දාගෙන යන්න ට්‍රැක්ටරේට යන්න පුළුවන් පහසු මාර්ගෙ දිගේ ගිහින් වැරලා ගල් ටික දාගෙන ගිහලා රක්ෂිත මායින් කරපු ක්‍රමවේදයක් තමයි අපි දැකලා තියෙන්නේ. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් මේ රාජ්‍ය නිලධාරි මහත්තුරුන් ඉල්ලන්නේ අපි මිනිසුන් විදියට ලෝකෙ උසස් වෙන්නේ සත්වයින්ට වැඩිය අපි මොළයත් එක්ක හදවතත් පාවිච්චි කරනවා. හැබැයි අපි දැක්කේ බොහෝ තැන්වල මේ නිලධාරි මහත්තුරුන් හදවත කියන එක පසකින් තියලා තමන්ගේ රාජකාරියේ මේ අනපනත් චක්‍රලයකත් එක්ක විතරක් කටයුතු කිරීමේ ක්‍රමවේදේ නැත්නම් අනුගමනය කිරීමේ ව්‍යාපටිපාටි නිසා සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන් අහිංසක ජනතාවන් ඉතා බැටකන පීඩාවට පත් වෙන ක්‍රමවේදයක් තමයි දැක්කේ. විශේෂයෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ ආකාරයෙන් වන රංග එක පැත්තෙන් මේ වන සංරක්ෂණයෙන් අනිත් පැත්තෙන් වන ජීවීන් මේ දෙකෙන්ම මේ ජනතාව බැටකනවා. අපේ කහල පැල්ල කැලේ රක්ෂිතයේ කලාවාස්ත්‍රිතව ගත්තාම මේක 1987 ගැසට් කරලා තියෙනවා. 87 වෙනකොට ඉඩම් පිළිබඳ එහෙම ගැටලුවක් නැහැ. ඉඩම් අත්පත් කරගෙන රජයේ මහා භූමිකාවක් කරයි කියලා අවශ්‍යතාවයක් නැතිස්දා ගැසට් එක ගහනකොට ප්‍රධාන පාර දිගේ ගැසට් එක ගහලා තියෙනවා. එතකොට ඒ ගැසට් එක ගහපුවාම මේ පාර දිගේ නම් කරගෙන ගියයින් පස්සේ ඒ භූමිය ඒ පාරෙන් මැද්දේ නගර තියෙනවා. රෝහල් තියෙනවා. ඉස්කෝල තියෙනවා. මේ සින්නක්කර ඉඩම් තියෙනවා, ගම්මාන තියෙනවා. රජයෙන් මැදිහත්වෙච්චි විශාල ප්‍රමාණයේ භූමියක් තියෙද්දි හැබැයි ඒ අනුව කටයුතු කරලා මේක තමයි දැන් රක්ෂිතයේ ගත්ත බබ්බේ භූමිය කියලා නම් කරලා තියෙනවා. කෙනෙකුට අවශ්‍යතාවය තියෙනවා නම් මේ නිලධාරියෙක්ට කෙනෙක් හිරිහැරට පත් කරන්න මේ ගැසට් එක පාවිච්චි කරනවා. මේ ගැසට් එක පාවිච්චි කරලා අර තියෙන කෙනෙක්ට නඩු දාන්න කටයුතු කරනවා. මේකෙන් එළියට යන්න හැබැයි තව කෙනෙකුට උදව් කරන්න උවමනාව තියෙනවා නම් ඒක පසකින් තියලා කටයුතු කරනවා. විශාල පිරිසට කැලෑව ඇතුළට යන්න අවස්ථාව තියෙනවා. හැබැයි අහිංසක අක්කර කාලක් භාගයක් තියෙන මිනිස්සුන්ට විශාල වශයෙන් හිරියාරට පත් කරන විදියට නිලධාරි මහතුරු කටයුතු කළ නිසා අපි කියන්නේ බොහොම ගෞරවයෙන් මිනිස්සු විදියට අපි උසස් වෙන්න අපිට ඔළු මොලේටයි කටටයි මැද්දෙන් තියලා දිනවා හදවතටයි මැද්දේ කට තියලා දිනවා. කට පාවිච්චි කරන්න කලින් මේ මිනිස්සු වෙන්න නම් මොලේයි හදවතයි දෙකම එකට පාවිච්චි කරලා කටයුතු කරොත් මේ අනපනත් නීති කියනකට වැඩිය අපිට මේක ප්‍රායෝගිකව මහපොළොවේ පැල කරන්න පුළුවන්. ඒ වගේම මැදවැච්චි ආසනේ පහුගිය කාලේ මම ගම්මාන මට්ටමින් ගිහිල්ලා රැස්වීම් තියන්න වුණා. මේකට මැදිහත් වෙන්න මම අවසාන වශයෙන් අපේ පොරොස් එකේ මහත්තුරුයි ප්‍රාසිල් ලේකම් කාර්යාලයේ නිලධාරි මහත්තුරුයි ගම්වැසියෝයි ඔක්කොම ගෙනල්ලා මේ ගැන සාකච්ඡා කරා. මොකද්ද කාරණේ? පහුගිය කාලේ මැදවැච්චි ආසනේ ගත්තාම විශාල යුද්ධයකට මුහුණ දීපු බෝඩරේ තිබිච්ච ගම්මාන ප්‍රචාරසයක් තියෙන ආසනයක් දිස්ත්‍රික් අනුරාධපුර දිස්ත්‍රික්කේ ගත්තාම. එතකොට මේ ප්‍රදේශයේ යුද්ධයට මැදිහත් වෙලා ඒ ගම් ප්‍රදේශය හැපෑරලා ගිහිල්ලා වෙනත් ප්‍රදේශවල ජීවත් වෙච්ච ජනතාවක් හිටියා. ඒ වගේම පහුගිය කාල සීමාව තුළ පොහොර ප්‍රශ්න, අරගල ප්‍රශ්න විවිධ කාරණා නිසා ගොවිතැන් කිරීමෙන් ඈත් වෙලා හිටපු පිරිසක් හිටියා. ඒ නිසා හේන දැන් මේ කාරණාවලදී කියන බලපුවාම හේන කියන එක මේ හැමදේම වගා කර කර වගා කර කර වගා කර කර යන්නේ නැහැ. සමහරලාට මේකන්නේ වැස්සාව නැත්නම් අතාරිනු. වැස්සාවොත් මේක කැලේට යනවා. ඒ වගේ විශාල කාරණාත් එක්ක යම් කිසි කාරණාවල අතාරිනු. හැබැයි ඊගාව කන්නට යනකොට මේක සාමාන්‍ය ලදු කැලාවක් බවට පත් වෙලා මේ නිලධාරි මහත්තුරු තීරණය කරනවා. ඊට පස්සේ මේක ලදු කැලාවක් මේකට ගියොත්
තහනම් වෙනවා කියලා. මේක කරන්න අවසර දෙන්න බෑ කියලා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ප්‍රාචිලකම් කාලයට මේකෙ මැදිහත් වුණාම කියනවා අපි මේකට සමහරලාට මේවට ඔප්පු දීලා තියෙනවා. බලපත්‍රයක් දීලා තියෙනවා. හැබැයි බලපත්‍රය දීලා තියෙන මේක සංවර්ධනය කරන්න. හැබැයි සංවර්ධනය කරන්න ඒකේ ස්ථීර භෝග දාන්න ඒකට වුණාවක් තිබුණ නැහැ. ඒ අය ඒකේ වගා කරන්නේ හේන් වගාව කරේ. ඒතකොට ස්ථීර වගාව කරලා නැත්නම් ඒක සංවර්ධනය කරන්නේ මොකකින්ද? ඒතකොට හේන් වගාව නම් කරන්නේ ඒක කන්නත් දෙකක් යම් කිසි කාරණ භූගෝලීය කාරණ දේශගුණී කාරණ නැත්නම් ලංකාවේ ඇතිවෙච්ච මොනවා හරි දේශපාලනික කාරණ මොනවා හරි කාරණ නිසා වගා කරන්න බැරි වුණා නම් එතකොට ඒක ඊට පස්සේ සංවර්ධනය කරන්න නැහැ කියලා පවරගන්නේ කොහොමද? ස්ථීර වගා කරන භූමියක් නම් මේකේ පොල් පැල හිටවන අඹ පැල හිටවන මොනවා හරි කරන හැබැයි හේන් වගා කරන භූමියේ ඒකට ලදු කැලේ ආවට පස්සේ කපලා නවලැල්ලේ තමයි වගා කරන්නේ. එතකොට එහෙම කරන එකේ ලදු කැලෑ වාවා කියලා මේකට කියනවා අන්න ප්‍රාචිලකම් කරලා කියලා අපි ඔව් බලපත්‍රයක් දීලා තියෙනවා. හැබැයි නීතියෙන් තියෙනවා අපිට මේක වගා සංවර්ධනය කරලා නැත්නම් ඒකට පවරා ගැනීම අයිති අපිට තියෙනවා කියලා ප්‍රාචිලකම් කාර්යාලේ කියනවා. ඉතින් මේ වගේ ගැටලු කාරණා ගණනාවක් මේ මිනිස්සු මේ තේරුම් ගන්න ඕන මේ ඉඩන්ටි ගැන අපි කැලේ බහලු කොට කතා කරනවා. මේ කැලේ නැතුණොත් අපිට මුණ දෙන්න වෙන කාරණේ ගැන ඒක නිලධාරි මහතුරු හිතනවා. ඒ වගේ මිනිස්සුන්ට කණ්ඩ නැතුණොත් ඒකට මුණ දෙන්නේ කොහොමද? සම මේ පුංචි රටක මේක ඉඩම් කළමනාකරණය කරගෙන අපි ගොනේ ආරක්ෂා කරගන්න ඕන කියන කාරණේ අපි කියනවා. ඒතොර අද අලි ගම් වදිනවා කියලා මේ විශාල වශයෙන් ප්‍රශ්න ඇති කරගෙන තිනවා. ඇයි මේ අලි ගම් වදින්නේ? මිනිස්සු තමන්ගේ ගමේ බෝඩරේ වටේට හේන් ටික කරගෙන හිටියානම් රැයට මේ මිනිස්සු ඔක්කොම යනවා ගම් පැල් රකින්න. පැල් රකින්න ගියන් පස්සේ ගමට අලි වදින එක නතර වෙනවා. ඒ ගමේ ඒ බෝඩරෙන් හරහා යනවා. දැන් මේ පැල් හේනක් කරන්න දෙන්නේ නැහැ. ගම ගාවට මෙලක අලි වැට ගහලා ඒ නිසා අලි වැට කඩාගෙන මොන විදියෙන් හරි අලිය ගම් වදිනවා. එතකොට මේ සියලු දේවල් වලට ප්‍රායෝගිකව මේ මනුස්සකම් පසකින් තියලා තමන්ගේ නීතිය විතර ඒ නීතිය ඉෂ්ට කරන්න යනකොටත් අපි කියන හොඳ නීතිධාරී මහත්තුරු ඉන්නවා. හැබැයි වැඩි අති බහුතරයක් නීතිධාරී හරි දූෂිතයි. තමන්ට ලැබෙන සොච්චම් මුදලක් ගැන හිතලා කටයුතු කරනවා. මේ සුද්ධලික සමහ අහිංසක මිනිහගේ අක්කර කාලට බාගෙන නඩු දාන නීතිධාරී මහත්තයරි අක්කර 40-50 අල්ලගෙන යනකොට ඇස්කම් පියාගෙන ඉන්නවා. නීතියෙන් එතුමයි ගැලවීමට කියන මං කෑල්ලකට නඩු දාලා තියෙනවා. හැබැයි නඩුව දාලා තියෙන නඩුව ඉතින් පස්සේ වැඩිට ගේ ප්‍රශ්නයක් නැහැ. ඒ ලොකු මිනිහට. හැබැයි පොඩි මිනිහට පැල් රැකගෙන ඉඳලා සමහර ඉඩම් තියෙනවා. තල ටික වගා කරලා තියෙන තල ටික කපා ගන්න යන්න දෙන්නේ නැහැ. ඒ විදිහට විශාල වශයෙන් අහිංසක ජනතාව පීඩාවට පත් කරන නිලධාරි මහතුරු පොඩිසක් මේ ආයතන සියල්ලගෙම ඉන්නවා. මුදලට යටවෙච්ච නිලධාරි මහතුරු ටිකක් ඉන්නවා. ඒ නිසා අපි කියන්නේ අපි මිනිස්සුය වෙන්න නම් තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක කටයුතු කරන්න. නීතිය පැත්තකින් තියන මොලෙත් එක්ක මේ තර්ක පිට තර්ක මේක දෙන්න කියලා කියනකොට කතා කරනකොට තර්ක ගේනවා එකෙන් එක මේ නොදී ඉන්න පල් පැලෙන තර්ක ගේනවා තර්ක ගෙනල්ලා මේක එහෙම නිහට නොදෙන්නම කටයුතු කරනවා. ඒ නිසා මේ මම කියන්නේ මේ නිලධාරි මහ වන සංරක්ෂණයේ වන ජීවකේ සහ ප්‍රාචිලකම් කාර්යාලයේ ඉන්න සියලු නිලධාරි මහතුරු මේ කැලයක් තීරණය කරන්න යනවනම් යන්න ගමේ ඉන්න වැඩිහිටියෝ ටික කීප දෙනෙක් ගෙනල්ලා කමිටුවක් පත් කරලා ඒ කට්ටියත් එකතු වෙලා මේක තියෙන අපිට වනයත් ආරක්ෂා වෙන්න ඕනේ. ඒක අපි විවාදයක් නැහැ. ඒ නිසා වනයත් ආරක්ෂා වෙන්න නම් ජනතාවගේ අවශ්‍යතාවයත් ඉෂ්ට වෙන්න නම් මේ ඇත් එක්ක සාකච්ඡාවකින් ගමේ නියම ගම් සිටියම ගම් බෝඩරේ මේ අද මේ තියෙන ඔබතුමා ළඳගෙන සිටියමට වැඩිය මේකේ පාරම්පරික උරුමකාරකම් කියන ජනතාව ඒ ගන්නවා ගමේ සීමාව මොකද්ද කියලා. ඒ නිසා ඒ ඇත් එක්ක සංවාදයක් ඇති කරලා ගැටළු වලට යන්නේ නැතුව මේක බොහොම ලේසියෙන් විසඳගන්න පුළුවන් හැකියාව තියෙද්දි මේ නිලධාරි මහතුරු කවදාකවත් මේවට මැදිහත් වෙන්නේ නැහැ. ලේසියෙන්ම Tamanට යන්න පුළුවන් පාරේ ගිහලා කණු ටික දාගෙන ගිහිල්ලා අර මිනිහා තලා පෙලන්න කටයුතු කරනවා මිසක් මේවා ලේසියෙන් විසඳන්න නම් මන් දැක්කේ නැහැ කටයුතු කරලා තියෙනවා. ඒ නිසා ඒ වගේ මනිත් පැත්තෙන් මේ වගේ රක්ෂිත රං කරනකොට එකපාරම මේ නීති ගෙනල්ලා මේ පනත් ගෙනල්ලා කටයුතු කරනකොට අපේ විල්පත්තු බෝඩ් රේ හිටපු ගොවි ජනතාව ගණනාවක් ඉන්න Tamanගේ හරක් ටික දැන් අද කැලේට ගිහිල්ලා ඒ හරකෙක් අල්ල ගන්නවත් තියා අය හරක් ටික මෙහා පැත්තට ගේන්නවත් යන්න අවස්ථාවක් දීලා නැහැ අමුතුමිය. මේක ගැනත් ඔයාලා බලන්න. විල්පත්තුවේ විශාල මීහරක් පිටසක් දැන් කුළු හරක් බවට පත් වෙලා ඉනවා. තමන්ගේ ඇති කරපු හන ගහපු මේ හරක් මේ අය කැලේට දාලා බෝඩරේ ගැහුවා. අය කැලේ ඇතුළේ දර කෑල්ලක්වත් කඩා ගන්න යන්න දෙන්නේ නැති නිසා තමන්ගේ හරක් ටික නැවත ගාලට ගේන්නවත් යන්න දීලා නැහැ. ඒ නිසා මේ වගේ විශාල ප්‍රශ්න ගණනාවක් අනුරාධපුර දිස්ත්‍රික්කේ පුරාවට තියෙනවා. ඒ නිසා මේ දේවල් අද මේ පානත් මේක ගේනකොට මම ඇත්තටම විශාල වශයෙන් සතුටු වෙන්නේ ඔබතුමිය ප්‍රායෝගිකව දේශපාලඥයෙක් විදිහට මේ නිලධාරින්ට මේවා ගිහිල්ලා කිව්වට වැඩක් නැති නිසා මේ නිලධාරිය මේ වැසියෝ හැමදාම ඇවිල්ලා කියන්නේ දේශපාලඥයා ගාව. ඒකට අපි තමයි මේකට මැදිහත් වෙන්න දෙන්නේ. හැබැයි අපි ගිහිල්ලා කතා කරපුවාම අපිට ගේන්නේ මේ චක්‍රලේක අනපනත් මෙව්වත් එක්ක තමයි අපිට ගැටෙන්නලා දෙන්නේ. ඔයා විලුවන්ද කිව්වහම අපිට කට උත්තර නැතුව යනවා. හැබැයි බොහොම සරලව විසඳන්න පුළුවන් හැකියාව තියෙද්දි ඒක විසඳන්න නැතුව කල් මරණය තමයි අපිට බොහොම පැහැදිලිව පේන්න තියෙන නිසා ගරු ඇමතුමියට ඉල්ලීම් කරනවා මේ චක්‍රලේක ගෙනල්ලා මේ පනත් අපි සම්මත කරාට වැඩක් නැහැ. මේක භූමිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේව සාමාන්‍ය. එනිසා මේ පිළිබඳව නිලධාරි ගෙනල්ලා දැනුවත් කරන්න, නිලධාරිගේ හෘද සාක්ෂියට කතා කරන්න ඔබතුමිය, මේ ප්‍රශ්න අපිට විසඳන්න ඕනේ. මේ ප්‍රශ්න විසඳන්නේ නැති තාක්කල් මේවා ගැටලු උග්‍ර වෙනවා. අපේ රටේ මේ වන සම්පත කියන්නේ අපිට විදේශ විනිමය කියන විශාල සම්පතක්. කලාව ආශ්‍රිතව මේ භූමිය ගත්තාම අලි විශාල ප්‍රමාණයක් ගැවසෙන ප්‍රමාණ ප්‍රදේශයක්. ඒක ඇතුලේ ජීවර ගම්මන් ඇති කරලා තියෙනවා. මේක ඇතුලේ සංවර්ධනය කරන්න තහනම්. කැලයක් රැකගෙන ඉන්නකොට තමයි මේ නිලධාරින්ට හරි ලේසි ජාවාරම්කාරුත් එක්ක මේ ගනුදෙනු කරන්නේ. එනිසා කැලේට මිනිසුන්ට යන්න දෙන්න දෙනවනම් මිනිස්සු කවදාකවත් මේ කැලේට ආදරය කරන මිනිස්සු මේ කැලේ විනාශ කරන්නේ නැහැ. ගල කැලේ ආශ්‍රිතව ජීවත් වෙන මිනිස්සු මේ කැලේට හරි බොහොම ආදරේ. හැබැයි මේ මිනිස්සු යන්න දුන්නේ නැති උනම් පස්සේ ජාවාරම්කාරෝ මේක ඇතුළට යනවා. ජාවාරම්කාරෝ එක්කෙනයි දෙන්නයි ඇතුළට යන්නේ. ඒ අයගෙන් ගතමන් ටිකක් දූෂිත නිලධාරි මහත්තුරුන්ට හම්බෙනවා. ඒ ගතමන් ටික වෙනුවෙන් අර යන අහිංසක මිනිහට චෝදනා කරනවා, උසාවි දානවා, දඬුවම් දෙනවා. අර ජාවාරම්කාරයට ජහමින් ගිහිල්ලා මොකද කවුරක්වත් එන්නේ නැහනේ. 119 එකක්වත් ගහන්න මිනිහෙක් දකින්නේ නැහැ. වැලි ටික ගොඩ දා ගන්නවා, ගස් ටික කපා ගන්නවා. වනල හැබේ හැමම තියෙද්දි යටින් කඳ කපාගෙන යනවා එමෙතුමිය. චේන්සෝ එක අරගෙන ගිහිල්ලා. ඇයි කවුරක්වත් මිනිසුන්ගේ ඇහි සද්දයක් ඇහෙන්නේ, ගැටයක් ගැටෙන්නේ නැහැ. මිනිසුන්ට යන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ පිටිපස්සේ සම්පූර්ණ නිලධාරීන් ඉන්නවා කියන එක මම නොබියෝ කියනවා. මම මේ අස්පනා අපිට දැකපු දේවල් ප්‍රායෝගික අත්විඳපු දේවල්. ඒ නිසා කවමදාකවත් අපි දැන් අනිත් පැත්තෙන් කලාවේ දීවර ගම්මානේ තියෙනවා. මේකේ ගැටලුව විසඳන්න ප්‍රශ්න වුණාම හැමදාම ප්‍රාසලේකම් මහතුරු මාරු වෙන්න ප්‍රශ්නේ අලුතෙන් පටන් ගන්නවා. මම ප්‍රශ්නයක් වෙලා ගිහිල්ලා බලුවා, ෆයිල් එක තියෙනවා මෙච්චර උසයි, ඩුප්ලිකේට් වෙලා. මිනිස්සුන්ගේ දැන් ඉදමක වනජීවකෙන් නඩුවක් දාපුවම තමයි ගමේ මිනිහට තයි අවශ්‍ය වෙන්නේ ඉතින් මේ ප්‍රශ්නේ විසඳගන්න. යනවා ග්‍රාමසේක මහත්තයාට. ග්‍රාමසේක මහත්තයා ප්‍රාසලේකම් තුමිට දානවා. ප්‍රාසලේකම් තුමිටත් කතා කරලා දේශපාලකතුමෝ කතා කරලා ඒකෙන් ප්‍රාසලේකම් තුමිය වෙනවා වනජීවකට ලියුම. වනජීවකෙන් අයපව් ඒකට යවනවා අයත් ලියුම. එහෙම නැවත ඩුප්ලිකේට් වෙලා ඩුප්ලිකේට් වෙවි මෙච්චර උස ෆයිල් එකක් තියෙනවා. රජයෙන් වියදම් කරලා කොන්ක්‍රීට් කාණු දාලා ත්‍රී පේස් ලයිට් ගෙනල්ලා විදුලි ජල විදුලිය ගෙනල්ලා වතුර ගෙනල්ලා ඉන්ටර්ලොක් ගල්ලල්ලා පාර සංවර්ධනය කරලා ඇතුළු සියලු පහසුකම් සාමාන්‍ය ගමක නැති සියලු පහසුකම් ඇති කරලා තියෙන ගමානේ තව එක ඉඩමකට ඔප්පුවක් දී ගන්න හැකියාවක්
නැහැ.
ආයතන දෙපැත්තෙන් මේ ලියුම් ටික මාරු වෙවි යන එකත් එක්ක
ගරු එමෙතුමිය
මට දුන්නොත් මට අපිට පුළුවන් ඇත්තරම මිනිස්සු අවුරුදු 30ක් 40ක් පදිංචිලා ඉන්නවනම් ඒවා නිදහස් කරන්න අපිට
අවුරුදු 75කට වැඩිය පරණ ඉඩම් වල නඩු දාලා තියෙන එමෙතුමිය මේ කිසිම සාධාරණ හේතුවක් නැතුව ඒ නිසා මේ ඔබතුමිය මැදිහත් වෙන මේක විසඳනවා නම් ඔබතුමියට පින් දෙයි මේ මිනිස්සු
ජාති ඔබතුමියට හැම තැනකම ගරු මන්ත්‍රීතුමා යම් ප්‍රදේශයක් දේශපාලඥයන් ගෙනුත් හැම තැනකම පොඩ්ඩක් දූෂිත මිනිස්සු හැම තැනකම ඉන්නවා. ඉතින් දෙපාර්තමේන්තුවල 100%ක්ම හරි මිනිස්සු කියලා මම කියන්නේ සමස්තයක් හොඳ අපේ දෙපාර්තමේන්තුවලත් සමස්තයක් නිලධාරීන් හොඳට වැඩ කරනවා. සමහර අය ඔබතුමා කියන වැඩේ කරනවා ඇති. ඒක මම නෑ කියන්නේ හැම තැනකම ඉන්න නිසා. නමුත් ඔබතුමා තමන්ගේ මිනිස්සු වෙනුවෙන් තියෙන ආදර ඇඟීමට තමන්ගේ වගකීම යුතුකම ඉටු කරන්න ඕන නිසායි ඔබතුමා මෙච්චර මේ කතා කරන්නේ. ඒ තියෙන ප්‍රදේශවල විස්තර ටික මට පොඩ්ඩක් දෙන්න.
බොහොම ස්තුතියි කරමු මම ඒ සියලු තොරතුරු ඔබතුමෙන් දෙන්න.
නිදහස් කරන්න.
හරි. ඔබතුමා අවසන් කරන්න කරමු. මේකක් ආපුවාම වගකීමෙන් ඒ කටයුත්ත අවසන් වෙන තරම් ගෙනියන්න කියන්නේ. එක්කෝ නිලධාරි මහත්තයා මාරුවිලා ගියපුවා මෙතන නතර වෙනවා. එහෙම නැත්නම් ඒ උනන්දුව තියෙන කෙනා පිටිපස්සෙන් ෆලෝ කරනකන් විතරක් ඒකට මොකක් හරි උත්තරයක් දීගෙන ගිහලා මේක යට ගන්න ක්‍රමවේදයක් තමයි මේ ප්‍රශ්න අත්‍යවශ්‍ය නිසා මේක අවසන් කරන්න කියන කාරණේ ඔබතුමියට මම හිතන්නේ කාලෝචිතව මේ කාරණේ ගෙනීම පිළිබඳ විශේෂ ස්තුතිය ඔබතුමියට පුද කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොමත්ම ස්තුතියි.
ගරු දිලීප් වේදාරච්චි මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 9ක් කාලයක් තියෙනවා.
අපේ මූලාශ්‍රණ ගරු මන්ත්‍රීතුමියනි අද වනජීවී වනරක්ෂණ අනපනත් කීපයක් සාකච්ඡා කරන මොහොතේ අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල ප්‍රශ්න රාශියක් තියෙන දිස්ත්‍රික්කයක්. ඒ දිස්ත්‍රික්කය ගැන මට කතා කරන අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම මම ඇමතිතුමියගෙන් අහන්න කැමති විශාල ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් රටේ ආර්ථිකය උත්පාදනය කරන්න විශාල සහන රසක් ඔබතුමිය මේ පනත් වලින් නිදහස් කර තිබුණා. ඔබතුමිය දීවර මිරිදිය දීවර කර්මාන්තය කරන දීවර වෙනුවෙන් ඒ ජලාශවලට යන එන වලට මුළු රටේම තියෙන වනජීවී කලාපවල මිරිදිය දීවර කර්මාන්තය කර තොටුපළවල් ඒ යන්න බැරුව යන්න දෙන්නේ නැති ඒව තියෙනවා. ඉතින් මට කාලේ විනාඩි 9යි තියෙන තව ගොඩක් කතා කරන්න තියෙනවා. ඒ නිසා දීවර කර්මාන්තය කරන මිරිදිය දීවර කර්මාන්තය කරන මුළු රටේම කරන සෑම දීවරයකටම ඒ දීවර බලපත්‍රයක් ඇතුව දීවර සෞපක සමතිය බලපත්‍රයක් ඇතුව ඒ මිරිදිය කර්මාන්තය කරන්න ඒ වනජීවි කලාපය තුළට ඇතුල් වෙන අවසර පත්‍රයක් නිකුත් කරන්න ඕන අනිවාර්යයෙන්ම ඔබතුමියට මම ඒක ඉල්ලීම කරනවා විශාල සම්පතක් මිරිදිය කර්මාන්තය කියන්නේ ඒ අද ලුණුගම්බෙර ජලාශයට ඇතුල් වෙන දෙන්නේ නැහැ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන ගම්මාන කලාප පහක් හයක් විතර මේ කතා කරන්න කාල වේලාවක් නැහැ මම ඔබතුමියට එවන්නම් ඒ නිසා මිරිදිය කර්මාන්තය ඔකර ගැසට් එකට අනිවාර්යයෙන්ම ඇතුල් කරන්න ඕන මිරිදිය කර්මාන්තය ඇතුල් කරලා ඒ කර්මාන්තය කරන මිනිසුන්ට ජලාශවල උඩින් යන්න මාළු මරන්න යන්නේ සත්තු රණය කරන්න නෙවෙයි යන්නේ ඒ නිසා රෝහණ බණ්ඩාරමැතිතුමා කිව්වා වගේ මිනිසුන්ගේ කර්මාන්තය කරන්න අවස්ථාව ලබා දෙන්න ඒ නිසා වැඩි මම ඊළඟට කතා කරන්න කැමතියි අපේ හම්බන්තොට දිස්ත්‍රික්කේ දිස්ත්‍රික්කේ අද අලි 300ක් 400ක් විතර හම්බන්තොට දිස්ත්‍රික්කේ පුරාම ඇවිදිනවා හැම නගරයකටම යනවා ගෙවල් දොරවල් විනාශ කරනවා ගොවියගේ ගොවි තැන් විනාශ කරනවා ඒ වගේම ගෙවල් කඩනවා ගෙවල් වල තියෙන භෝග උදුරගෙන කනවා ගෙවල් කඩලා අරගෙන කනවා ඉතින් මේ බොන්න ජලය නැහැ උන්ට කන්න ඉඩක් නැහැ ඉතින් මේ වගේ ප්‍රශ්නයක් අද හම්බන්තොට දිස්ත්‍රික්කේ ලංකාවේම දරුණුම ප්‍රශ්නයක් තියෙන දිස්ත්‍රික්කේ තමයි හම්බන්තොට දිස්ත්‍රික්කේ ඒක බලධාරීන් ජනාධිපතිවරු වැඩි විත්ත නිසා තමයි මේ දිස්ත්‍රික්කේට මේ කල උදා වෙලා තියෙන්නේ ඒක නිසා ගරු මන්ත්‍රීතුමියනි මේ හම්බන්තොට දිස්ත්‍රික්කේ බූන්දල වන උද්‍යානය තියෙනවා යාල වන උද්‍යානය තියෙනවා උඩවල වන උද්‍යානය තියෙනවා ලුණුගම්බේර වන උද්‍යානය තියෙනවා ඒ වන උද්‍යාන ඉදිකරේ ලුණුගම්බේර හදනකොට බූන්දල හදනකොට ගොවිතොටපල් හදනකොට වන උද්‍යානට අපේ රජය කාලෙක ඒව වෙන් කරලා කලාප හදලා වන උද්‍යාන ඇති කරා ඒ ඇති කරන නිසා තමයි අද රටේ රටට ආර්ථිකයක් උත්පාදනය කරන්නේ අලි ටික බලලා බූන්දලේ වන උද්‍යාන වලට ගිහිල්ලා අලි ටික බලලා උත්පාදනය කරා අද හෙක්ටයාර 65000ක් තියෙනවා මන්ත්‍රීතුමිය මේක අහගන්න ඕනේද හෙක්ටයාර 65000ක් තියෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කේ වන රක්ෂිත ප්‍රදේශ ඒ හම්බන්තොට නගරයත් එක්ක ඒ හෙක්ටයාර 65000න් හෙක්ටයාර 65000න් හෙක්ටයාර 23746ක් මන්ත්‍රීතුමා අඳුරුමිය පොඩ අහගන්න පොඩ මේ සවන් දෙන්න පොඩ ඉන්න මේ අහගන්න හොඳට හෙක්ටයාර 65000ක් හම්බන්තොට දිස්ත්‍රික්කේ තිබුණා 1994 අපේ ආණ්ඩුව නැති වෙනකොට ඒ 65000 23746 දැන් ඉතුරුලා තියෙනවා වරාය හදන්න ගත්තා ගුවන්තොටුපළ හදන්න ගත්තා ක්‍රීඩාංගණේ හදන්න ගත්තා අර මොකද්ද සම්මන්ත්‍රණ ශාලා හැදුවා මේ ඔක්කොම හදන්න ගත්තා අර ගත්තම හෙක්ටයාර 23746 තියෙනවා මේ හෙක්ටයාර 23746 තමයි මොකද්ද පොඩ පොඩ ඉන්න මම කියන්නේ අහගෙන ඉඳලා කතා කරා මගේ වෙලා එද ගන්න හෙක්ටයාර 23000න් අද මන්ත්‍රීතුමිය මේ හෙක්ටයාර 23000න් ගොවියෝ මේ ගොවි මේ අලි රක්ෂිතය රැකගන්න මාස 3යි දින 5ක් උපවාස කරා සල්සප්පු කළ ගම්මානේ ඊට පස්සේ හම්බන්තොට නගරයේ ඇවිල්ලා දින 85ක් උපවාස කරා මේ ගොවි ගොවියෝ උපවාස කරේ මේ වර රක්ෂිතය අලින්ගේ නිදබීමේ රැකගන්න ඒ නිදිබිම රැක ගන්න ඕන නිසා තමයි උපවාස කරේ. ඒ නිදිබිම නැති වෙනකොට තමයි ගොවි ජනපදයට කඩා පැනලා ගොවියෝ මරන්නේ, ගොවියෝ මිනි මරලා එයන් විනාශ කරලා මේව කරන්නේ. එතකොට මේ හෙක්ටයා 23000 ගැසට් කරේ 2021 අප්‍රේල් 9 වෙනිදා ගැසට් කරා. මේක වර රක්ෂිතයක් කියලා. අලි කළමනාකරණ ප්‍රදේශයක් කියලා. එතකොට මේ ගැසට් කරපු එක තාම ගැසට් එක විතරයි තියෙන්නේ නීතිපති නීති අනපනත් එක සම්මත කරලා නැහැ ඒව සම්මත කරන්න අපේ දිස්ත්‍රික්කේ ඉන්න බලධාරීන් කරන්නේ නැහැ ඒ හේතුව මේ ඉඩකඩම් ටික රටේ ඉන්න ජනතාවට බෙදනවා දැන් මේ හෙක්ටයාර 23000 කුට්ටි කුට්ටි අක්කර 500 අක්කර 300 අක්කර 200 කුට්ටි කුට්ටි කොළඹ යාළුවන්ට කෙසෙල් වගාවට නැගලපුට් වගාවට තවත් වගාවලට අර වගාවට මේ වගාවට වෙන් කරලා ඒ වගේ දීලා තියෙනවා. එතකොට දෙනකොට මේ අලින්ට ඉන්න තැන නැහැ. කුට්ටි කුට්ටි අක්කර 4500 දෙනකොට අලින්ට ඉන්න තැනට කරෝ අලි නගරෙට එනවා. ගම්වලට එනවා. මිනිමරනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. මේක 1994 මේ ආණ්ඩුවෙන් මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විනාශ කරේ 94 රජේ. 94න් පස්සේ පීවෙත රජෙන් තමයි මේ ඉඩම් ටික විනාශ කරේ. නද අද අලින්ට ඉන්න තැනක් නැහැ. අලි 3400ක් ඉන්නවා. බූන්දලේ ඉන්න අලි බූන්දල වනජීවකයේ පිළිලා ඉතිරිලා තියෙනවා. එතකොට උඩවල ඉන්න අලි ටික එතන ඉතිරිලා තියෙනවා. එතකොට ලුණුගම්බේරේ ඒවට දාන්න බෑ මේ අලි. එතකොට මේ කැලේ ටික කොළඹ මිනිස්සුන්ට දීලා මේ වගාවට දුන්නාට පස්සේ මේ අලි කොහාට යන්නේ? මන්ත්‍රීතුමිය මේක ලොකු ප්‍රශ්නයක්. මේ කවුරුත් කතා කරන්නේ නැහැ. මේ ඉඩකඩන් ටික තාමත් දෙනවා. මේ ගිය මාසේ දුන්න සෝල ව්‍යාපෘතියට අක්කර 50 කෑලි 13 දෙනෙකුට දුන්නා. මන්ත්‍රීතුමා මේ මේ මේව හොරාට කරන්නේ. මේකට මේ නීති අරපණක් ටික ඔබතුමියගේ වනජීවි දෙපාර්තමේන්තුවෙන් තමයි ගැසට් කරේ. ගැසට් කළ නීතිපති දෙපාර්තමේන්තුවට යවලා අවුරුදු දෙකක් වෙනවා දැන්. හම්බන්තොට වනරක්ෂිතය මම දෙන්න ඔබතුමියට. එතකොට අවුරුදු දෙකක් වෙනවා ගැසට් කරලා. එතකොට තාම අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා ලොකු සටනක් කරා මේක බේරගන්න. දැන් මේ අලි ටිකට යන්න තැනක් නැහැ. එතකොට මේ අලි කොහාට යන්නේ? හම්බන්තොට තියෙන ලොකුම කැලෑව. මේක අනිවාර්යෙන්ම මේ අවුරුද්දේවත් ගැසට් කරලා ඒ නීති අරපත් ටික හදලා දුන්නොත් මේ අලි ටිකට ඉන්න
පුළුවන්.
එතකොට ගරු මන්ත්‍රීතුමිය මේ මේ ඉඩකඩන් ටික මෙහෙම දෙනකොට මේව ඉතුරු වෙන්නේ නැහැ. එතකොට මේව කරන්නේ කවුද? දැන් දිසාපත්තුමාගේ වනජීවියකෙන් අහනකොට කියනවා, වනජීවියගේ නිලධාරී කියනවා මේව අපිට තාම බාර දීලා නැහැ කියලා. එතකොට වනරක්ෂිතේ නිලධාරී කිව්වම මේ අපි රකගන්න විදියක් නැහැ කියනවා, බාර දීලා නැහැ කියනවා. එතකොට දිසාපත්තුමාගේ හැවම කියනවා දිසාපති මේ කමට බාර දීලා නැහැ කියනවා. මේ ඉඩම් වල අයිතිය තියෙනවා, වැඩිපුර අයිතිය තියෙන්නේ මහවැලියකට. මහවැලියකට අයිතිය තියෙනවා, ප්‍රාලේට අයිතිය තියෙනවා, දිසාපතිට අයිතිය තියෙනවා, මේ හෙක්ටයාර 23. එතකොට මේක ගැසට් කරපු ඉඩමක්. එතකොට මේ මේකේ එතකොට බලධාරිය කෝල්ලයක් දාලා කියනවා හාවල් තැනින් අක්කර 500ක් දීපන්. එතකොට ප්‍රයිවට් එකේ ගිහින් පෙන්නනවා ඒගොල්ලෝ මුදල් ටික සල්ලි ටික දෙන මල්ලි කීයක් හරි දෙනවා. ඊළඟට බලපත්‍රය හදා ගන්නවා. මේක නිසා මේ මේ ඉඩම් ප්‍රමාණය හෙට්ටයාල් 23 අර බූන්දල වගේ ඒ වගේම උඩයාල වගේ ඒ කලාපය වෙන් කරලා මේ ටික මේ ඉඩම් දීපු මිනිස්සු අයින් කරලා ඒක අපේ අලි රක්ෂිතයක් හැටියට මේකට භූමියක් හැටියට පත් කරන්න කටයුතු කරන්න. ඒ කියන්නේ යාල භූමිය වගේ තනිකරම අලි 300 ගාන 400ක් ඉන්න ප්‍රදේශයක් ගරු මන්ත්‍රීතුමේ. ඉතින් මේක උඩවලේ වනෝද්‍යානය වගේ වෙන් කරලා හරිගස්සලා ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැද තියෙන හෙට්ටයාර 23. ඉතින් ගොවියොන්ගේ ඉඩකඩම් බේරගන්න බැරි ඒ නිසයි අද මේ විශාල මේ ගිය සතියේ දෙන්නෙක් මරුණා. තංගල් නගරේට කාල්තනෙක් ඉස්සරහින් ගිය අලි 3 දෙනෙක් ගිය සතියේ. අඟුණුකොළ නගරේට අලි 5 දෙනා පැටියයි ආවා. ඉතින් මේ මුළු දිස්ත්‍රික්කේ පුරාම මේ අලි ඇවිදින්නේ අලිට ඉන්න තැනක් නිසා. ඉතින් මේවට වාග් කියනවා මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව මේ ඉඩකඩම් විකුණ ගන්නවා. ඉඩකඩම් රටේ මිනිසුන් දෙනවා. වරායට ගත්තා, මේ ගුවන්තොටුපළට ගත්තා, ඒ වගේම ක්‍රීඩාංගණයට ගත්තා. ලෝකෙන් ණයරන් හැදුවා. ආදායමක් නැහැ, අපේ ඉඩකඩම් ටිකක් නැහැ, අපි රටටත් ණය වුණා. අපේ මිනිස් ගොවියෝ අද හිඟා කරනවා, ගොවියෝගේ ගෙවල් කුඩු කරනවා, ගොවියන් ජීවත් වෙන විදියක් නැහැ, ගොවියෝගේ ගොවියෝ අසරණ තත්ත්වයටපත් වෙලා. ඉතින් මේවා හොයන්න බලන්න කෙනෙක් නැහැ.
ඔබතුමාගේ කාලය අවසානයි.
ඉතින් හරි පිටාදිය දෙන්න. ඒ නිසා ගරු මන්ත්‍රීතුමිය ඔබතුමිය රටේ විශාල සේවාවක් කරන මන්ත්‍රීතුමියෙක්. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගැන දිසාපත්තුමාගේ විමසන්න, මහවැලි අධිකාරිය විමසන්න, නීතිපති දෙපාර්තමේන්තුවේ විමසන්න. මේක කොතනද තියෙන්නේ කියලා. මේක බ්ලොක් කරලා තියෙන්නේ.
අවසන් කරන්න ධර්ම මන්ත්‍රීතුමිය.
මේ බ්ලොක් කරලා තියෙන්නේ වහම මේක නතර කරලා මේ කටයුතු ක්‍රියාත්මක කරන්න කටයුතු ගන්න කියන එක මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා.
ස්තුතියි. ගරු සුදර්ශන දෙනපිටිය මන්ත්‍රීතුමා, ඔබතුමාට තියෙනවා මිනිත්තු 13ක කාලයක්.
තමි ස්තුති මුලසාරුර මන්ත්‍රීතුමනි, මම හිතන්නේ අපේ රටට ඉතාම වැදගත් මාතෘකාව සම්බන්ධව කතා කරන්න ලැබීමත් පනතක් ගැන කතා කරන්න ලැබීමත් මම හිතන්නේ භාග්‍යයක් කියලා සලකනවා. ගරු පවිත්‍රදේවී වන්‍යාංශ මැතිනිය, මේ වෙනකොට එතුමගේ අමාත්‍යංශය කරගෙන යන කටයුතු ඉතාම වැදගත් ආකාරයෙන් ඉතාම කාර්යක්ෂම කරන බව අපි හැමෝම දන්නවා. මේ වෙලාවේ අපිට මේ දේවල් කරගෙන යනකොට රටේ සංවර්ධනය වගේම රටේ ආර්ථික තත්ත්වය ඉහළට ගන්න වෙලාවේ අපේ මේ වන ඝනත්වය, ඒ වගේම ජීවීන්, ඒ වන ජීවීන් සියලු දෙනා ආරක්ෂා කරගන්නත් අවශ්‍යයි. සමහර වෙලාවට අපි මේ වැඩ කරගෙන යනකොට සමහර තීන්දුව తీන්න ගන්නකොට අපි දැක්කා අපේ කතා කරපු දිලීප වේදාරච්චි මන්ත්‍රීමා කියනවා හම්බන්තොට ප්‍රදේශයේ මේ සංවර්ධනය සම්බන්ධව හම්බන්තොට ප්‍රදේශ සංවර්ධනය කරා මේ මෙම දේවල් හැදුවා, එයාපෝට් හැදුවා, වරායවල් හැදුවා, ගොඩක් දේවල් සංවර්ධනය කරා. මුත් අපේ ප්‍රදේශයේ තියෙන ඉඩම් වලින් තමයි ඒක උනේ කියලා. ඉතින් සංවර්ධනේ මම ඒ ඉස්සලා කතා කළා තේරු සංවර්ධනේ පාද. යම්කිසි ක්‍රමයකට සංවර්ධනය කළ යුතුයි. ඔබතුම කියනවා හරි. සවන් සංවර්ධනය කළ යුතුයි. හැබැයි අපි මේ සංවර්ධනය කළා අපි 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 බලාගෙන හිටියා. ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරනවා. ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ එහෙම නැත්නම් විපක්ෂ නායකතුමා චන්දෙල්ලප දිස්ත්‍රික්කය සංවර්ධනය කරනවා අපි බලාගෙන හිටියා. අපි මම ඌව පළාතේ බදුල දිස්ත්‍රික්කයේ මම බලාගෙන හිටියා හැමදේම හම්බන්තොට අපිට 100ට 25ක් ඉදර කරනකොට හම්බන්තොට ගොඩක් සංවර්ධනයක් වුණා. අපි දැකපු හම්බන්තොට මේ දැන් දකින්නේ 2005ට කලින් දැකපු හම්බන්තොට නගරය හම්බන්තොට ප්‍රදේශය ඒ කටු ඒ වලින් පිහිටි එහෙම නැත්නම් නොදියුණු විදියට දැකපු හම්බන්තොට මේ අද දකින්නේ. ඒකට සතුරු වෙන්න ඔබතුමාලා. ඔබතුමා හයිවේකේ යනවා හයිවේකේ යන ගමන් මහින්ද මහත්තයාට බැන බැන යන්නේ. හයිවේකේ උඩින් යන්නේ යන ගමන් බයිනවා මෙහෙම කියලා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? මං කියන්නේ හයිවේකේ ගමන් කරනකොට අපි සාමාන්‍යයෙන්
දිලිප් විද්‍යාරච්චි මන්ත්‍රීතුමා
අපි හයිවේ ගැන මහින්ද මහත්තයාට බැන බැන යන්නේ අපි හොඳ ගිය කියනවා. හම්බන්තොට සංවර්ධනය කරා, වරාය හැදුවා, ගුන්තොට පෙළ හැදුවා, ජාත්‍යන්තර මන්ත්‍රී මද්දස්ථාන හැදුවා, යම හැදුවා, මේ ණය අරන් හැදුවේ.
නෑ
මං කියන්නේ මේ 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 පුදුම 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 සංවර්ධනයක් අපි දැක්ක දකුණේ. හිතන්න බැරි සංවර්ධනයක් දැක්කා. ඔබතුමාල මං කියන්නේ ඒ යන ගමන් බැන බැන යනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙච්චර සංවර්ධනයක් කළා මේ පුදුම දේවල්නේ කරේ. අපිට හිතාගන්න පැයකින් මේ මාතරට ගිය කාලයක් අපි හිතුවේ නෑනේ. පැය හතරක් පහක් ඔය බස්වල වාහනවල ගියා, පැය හතර පහක් ගියා. දැන් පැයෙන් එකමාරක් වෙනකොට ඔබතුමාගේ ගෙදරටම යන්න පුළුවන් තත්ත්වෙට තියෙනවා. ඒ හැම දෙයක්ම කරලා රටට ලොකු මුදල් ප්‍රමාණයක් ඉතුරු කරා මතක තියාගන්න. පැය පහක් හයක් යන ගමන පැයකින් එකමාරකින් යන මේ ගමනක් යනවා කියන්නේ තෙල් ප්‍රමාණය විශේෂ විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතුරු කරා මේ දේවල් වලින්. ඒ වගේම විදේශ විනිමය ඉතුරු කරා විතර නෙමෙයි තව විදේශ විනිමය වගේම කාලය අපේ රටේ කාලය කොච්චර වෙනවා මේ අකර. දැන් ඔබතුමා අද උදේ තමයි එන්නේ නැති වෙනදට එන්නේ. එහෙම නැත්නම් ඊයේ ගෙදර ගිහිල්ලා තෙන්න ඇති. අපිට දැන් මම බණ්ඩාරල යන මම ඉස්සර අපි පැය 7ක් 8ක් බණ්ඩාරල ගියා. දැන් අපි පැය 3න් 4න් යනවා. අපි සතුරුයි. හැබැයි අපිටත් හයිවේ එකක් තිබුණා නම් අපිත් පැයෙන් එකමාරෙන් යනවා. අපිට හයිවේ එකක් ආවේ නැහැ. අපේ ප්‍රදේශේට හයිවේ එකක් ගන්න බැරි වුණා. මං කියන්නේ ඒක ඉතින් අදාළ දෙයක් නෙමෙයි. කොහොම වුණත් මේ විශේෂයෙන්ම අපි දකිනවා මේ 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 සයිකල් එක එහෙම නැත්නම් මේ සත්තුන්ගේ මේ ක්‍රියාවලිය නිසා තමයි මේ ස්වභාවික සම්පත් ස්වභාවික පරිසරය මේ විදිහට රැකේලා තියෙන්නේ. සත්තුන් නොයෙකුත් විදියට වැඩි වෙනවා, ඒගොල්ලන්ම අඩු කරගන්නවා, වෙන වෙන සත්තුන් ඒගොල්ලන් විනාශ කරලා අඩු කරගන්නවා, නොයෙකුත් ක්‍රම තියෙනවා. ඒ වගේම පිට රටවල් වල අපි දකින ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල දැන් කැංගරුලා වැඩි වෙනකොට ඒගොල්ලන් වෙඩි තියලා මරලා දානවා කාලෙකට. ඒගොල්ලන් ඒ 50 හදාගෙන ඒ ක්‍රමයකට කරනවා. ඒවා හරි ක්‍රමයකට සිදු වෙනවා. ඒ වගේම විදේශ රටවල් වල සූ වලට ලබා දෙනවා. එහෙම නැත්නම් සත්ව විද්‍යානය වලට ලබා දෙනවා. මොකක් හරි ක්‍රමවේදයක් හදාගෙන තියෙනවා. එහෙම ක්‍රමවේදයක් නැති එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අපි මම දැන් උත්සාහ කරන අවුරුදු 4 කතර ඉඳන් ජපානයේට අලිපැටියෙක් දෙන්න. ජපානයේ සූ එකෙන් ඉල්ලනවා අලිපැටියෙක් අපි දෙන්න කතා කරා. අමතුමෙත් උත්සාහ ගන්නවා. නමුත් මේ කොහෙද තියෙන කවුද දාපු නඩුවක් නිසා එහෙම නැත්නම් මේ උසාවියට ඉදිරිපත් කළා මොකද්ද අලිපැටව් ලංකාවෙන් දෙන්න බෑ කියලා විරෝධය ජනතා විමුක්ති පෙරමුණේ හැමදාම කරන විදියට ඒ විදියටම කවුරු හරි කෙනෙක් නඩුවක් දාලා දැන් අලිපැටියෙක් විදේශ රටකට දෙන්න බෑ. අලිපැටියෙක් විදේශ රටකට දෙන්න බෑ. අපේ අලි ගණත්වයත් වැඩි වෙලා අලි ගණාගානේ වැඩි වෙලා හරි දැන් අපි බලාගෙන ඉන්නවා. හැබැයි අපේ රටෙන් අපේ රට නියෝජනය කර අපේ රට ගිහිලා පිට රටක අලියෙක් ඉන්නවනම් අලිපැටියෙක් ඉන්නවනම් අපි ඉන්නේ තෑග්ගක් කැටියට යනකොට රටකට දුන්නා මොකද්ද වෙන්නේ? ප්‍රශ්නයක් නෑ. අපේ ඇමතුමත් කියන්නේ ඒක තමයි. හැම වෙලාවෙම උත්සාහ කරනවා. හැම වෙලාවෙම ඇමතුමියත් උත්සාහ කරනවා. නමුත් ඒක කරගන්න බෑ. මේ තියෙන මේ කවුරු හරි දාපු නඩුවක් අවුරුදු 16ක් තිස්සේ නඩුවක් කියනවලු මේවා තමයි අපි අහන්න ලැබෙන්නේ. කවුරුන් නිදාඩියෙක් ඒක ගැන කතා කරපුවා මම ලියුමකුත් එවලා තිබ්බා. මේ ගැන මේ විදියට නඩුවක් පවතිනවා. ඒක නිසා මේක යවන්න විදියක් නැහැ. මේමයි කියලා. මේක නෙමෙයි වියුත්තේ. මේවට ක්‍රම හදාගෙන අපි මොකක් හරි ක්‍රමවේදයක් හදාගන්න ඕනේ. දැන් මේ අපිනේ දුක් විඳින්නේ. දැන් බදුලු ස්ටික්කේ අපි තමයි දුක් විඳින්නේ මේ අලි ගහන්නේ. අලි මොන මයංගනේ පැත්තට ගියාම අපිට ගන්න දෙයක් නැහැ. මේ පැත්තේ මිනිස්සු අපිට නොකියන දෙයක් නැහැ. මේ මිනිස්සුගේ ගෙවල් හයිය නැහැ. මේ කොළඹ ඉන්න මිනිස්සු වගේ නෙමෙයි. කොළඹ ඉන්න මිනිසුන්ට ගාණක් නැහැ. මේ වල හොඳට කොන්ක්‍රීට් වලින් හදාගත්ත ගෙවල් තියෙන. මේ වරිච්චි මැටි ගහපු බිත්ති තියෙන ඒ පොඩි ගෙදරකට ඇවිල්ලා අලියෙක් විනාශ කරලා දැම්මම
ඊළඟට රිලව් ඒක පැත්තකින් විනාශ කරනවා මේ පැපල් ගහක් තියාගන්න දෙන කිසිම දෙයක් වගා කරන්න දෙන්නේ ඊට අමතරව බොත් මුට්ටියත් උස්සගෙන යන තත්ත්වය තමයි තියෙන්නේ රිලව්න්ගේ මේ ප්‍රශ්නේ අපිට මේ තර හංගන්න මොකක් හරි තුවාලේ වගේ තමයි තුවාලයක් කාට හරි තියෙනවනේ ඒ තුවාලේ තියෙන මිනිහට තමයි වේදනාව දැනෙන්නේ අපිට ලොකු ප්‍රශ්නයක් මේ පැතිවල දැන් මේ ඉන්න අයට තේරෙන්නේ නැහැ දැන් මේ කණ්ඩායමක් ඉන්න සත්ත්ව හිංසනය කියලා කණ්ඩායමක් ඉන්න නෝන්ලා ටිකක් එකතු වෙලා පාටි දාගෙන ඔය කොහේ හරි වෝටර් සෙජ්ජාරි කොහේ හරි හොටෙල් එකකට ගිහලා පාටියක් දාලා ෆොටෝස් ගහලා විදේශ වලට යවලා ඒගොල්ලන් එන්ජිඕ වලින් මුදල් අරගෙන කෑ ගහනවා සත්තු මේ සත්ත්ව හිංසනය කියලා මොකද්ද මේ කරන්නේ අපි දැන් මම එදත් මම මීට කලින් කතාවකදී කිව්වා මම ඔය ඔක්කොම එහි ඉන්න රිලව් ටික ඔක්කොම එකතු කරගෙන ඇවිල්ලා මේ ඉන්න ඔය නෝන්ලාගේ ගෙවල් වලට ගෙනත් දානවා ගෙවල් ළඟ අතාරිනවා ඕගොල්ලන් බලා ගන්නකෝ ඒ කට්ටිය එහෙම නැත්නම් ඔය කොළඹ ඉන්න කට්ටිය බලා ගන්නකෝ අපි විඳින දුක අපේ ප්‍රදේශයේ කිසිම දෙයක් තියාගෙන වගාවක් තියාගෙන දෙන්න විදියක් නැහැ සම්පූර්ණ විනාශ කළ දාන මොකක් හරි කන්ට්‍රෝල් මිෂන් එකක් ගන්න ඕනේ මේවා මොකක් හරි මේ අපි මොකක් හරි සිස්ටම් එකක් හදා ගන්න ඕනේ පිටරටකට දෙනවා කිව්වම ඒකටත් විරුද්ධ වුණා ඒක ජනතාව විමුද්‍රණයෙන් කෑ ගහලා ඔන්න ඒකත් නැවත්තලා දැම්ම චයිනා වලට දෙනවයි කියලා මරණවයි කියලා කෑ ගැහුවා නොයෙකුත් දේවල් මේක එක්කෝ මොකක් හරි ක්‍රමයකට මේගොල්ලන් කන්ට්‍රෝල් කරන විදියක් හදා ගන්න ඕනේ. ඒකට ඉතින් ඇමතුමේ හෝ ඒ නිලධාරීන් උත්සාහයක් ගන්නකොට මොකක් හරි ක්‍රමවේදයක් හදාගෙන එනකොට ඒකට විරුද්ධව ඔන්න කකුලෙන් අදිනවා මේක කරන්න බෑ මේක කරන්න බෑ. මේම කරන්න බෑ. මේකට යම් කිසි ක්‍රමවේදයක් හැදෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි කියනවා හැම වෙලාවකම මේකට ක්‍රමවේදයක් හැදෙනවා. අපි රටකට ගියක් දකින්නවා දැන් සාමාන්‍යයෙන් අපි දකින්නවා සමහර රටවල් වල ඔය අලින්ගේ වෙලා තියෙන අලියත් තමයි ඒක අලි කොරිඩෝ එක තියෙන. ඒ කොරිඩෝ එක බ්ලොක් කරාට පස්සේ එහෙම ප්‍රශ්න එනවා. එහෙමනම් මේ තීන්දුව තියන ගන්න වෙලාවල ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ මාර්ග අවහිරව නොවන විදිහට කරන්න ඕනේ. එතකොට ගලි ඝනත්වයේ බල්ලා කී දෙනෙක් ඉන්නවද? මේව බල්ලා ඉවරලා සංගණනයක් කළා මේගොල්ලන්ට මොනවා ටැක්සි එකක් දාලා මේගොල්ලන්ගේ මූවමන්ට්ස් බලන්න ඕනේ. කොච්චර දුර යනවද? කොයිද ඒරියා එක? මේගොල්ලන් ඉන්න තැන පොඩි ටැක්සි එකක් දාන්න තියෙන්නේ. මේක දැන් පරීක්ෂා කරගෙන යනවා. මම දන්නවා අපේ ගරු ඇමතුමිය මම මේ වෙලාවේ කියන ඔබතුමියට ගොඩක් රිසර්චර්ස් කරලා තියෙනවා යුනිවර්සිටිස් වලින්. ගොඩක් යුනිවර්සිටිස් කලින් කරලා දෙනවා. නමුත් මම දන්නවා ඌවෙලස් යුනිවර්සිටි කියලා දරුවෙක් රිසර්ච් එකක් කරා. එයා රිසර්ච් එක කරේ අලි එන එක නවත්තන්න යම් කිසි ශබ්ද තරංග මගින් නවත්තන්න පුළුවන් කියලා ඒ රිසර්ච් එක කරා. මම හිතන්නේ එහෙ ඇවිල්ලා කඳ කැඩියත් ඇවිල්ලා ඒගොල්ලන් පරීක්ෂා ඒගොල්ලන් ඒක ප්‍රැක්ටිස් කරා. ඒ වැඩේ සාර්ථකයි කියන එක ඒ දරුවා මට කිව්වා. සාර්ථකයි කියලා. හැබැයි මේක ඉස්සරහට දාගන්න විදියක් නැහැ අපිට ගරු මන්ත්‍රීතුමියනි. අපිට මේක ඉස්සරහට දාගන්න විදියක් නැහැ. ඒකට සපෝට් කරන්න ඕනේ අපි. එයා දැන් ඒ රිසර්ච් එක කරලා ඉවරලා වැඩේ කරලා කොහෙද අපි යන්නේ කොතනටද යන්නේ අපේ පිටි අපි මගේ ළඟට ආවා මං ඊට පස්සේ ගයිඩ් කරා තැනකට නමුත් ඒකෙන් ඊට පස්සේ එතනින් එහාට එහෙමම නැවතුණා එහෙමනේ මේ වෙන්න ඕනේ ඒ අපි මොකක් හරි සෙල් එකක් ඕපන් කරන්න ඕනේ මේ රිසර්චර්ස් වලට යුනිවර්සිටි ළමයි දක්ෂ ළමයි ටිකක් ඉන්නවා මේ ළමයි රිසර්ච් කරනවා මේගොල්ලන් පරීක්ෂණ කරනවා පරීක්ෂණ කරලා ඒවා අරගෙන අපිට පුළුවන් ඒවත් එක්ක සාකච්ඡා ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරන ක්‍රමවේදයක් හැදිය යුතුයි මං කියන්නේ මේ අමාත්‍යංශතරට මේ සෑම අමාත්‍යංශයකම මොකද යුනිවර්සිටි ළමයි ඒගොල්ලන් කරනවා ඒ රිසර්චර්ස් අපි දන්නවා කොළඹ යුනිවර්සිටි එක කරනවා ඌව වෙල්ලස්ස කරනවා ජයවර්ධනපුර පේරාදෙණිය මේ හැම එකකම කරනවා forest department එකක් තියෙනවා වෙනම forest department එකක් මේ ජයවර්ධනපුර එහෙම ඉතින් ඒක නිසා මේ රිසර්චර්ස් අරගෙන තමයි මේක කළ යුත්තේ අපි එහෙම නැත්නම් අපිට අපි ලොකු අමාරුවක් වැටෙනවා ඉස්සරහට මේක අලි මිනිස් ගැටුමක් බවට පත් වෙලා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති වෙනවා මේක නැවතිය යුතුයි ඊළඟට වඳුරු රිලව් ගැන අපි අපේ ගෙවල් වලට අරගෙන එනවා ඇවිල්ලා කතා කරනවා අපිට මේ බලන්න අපිට කරලා තියෙන අපිට මට දැන් අදත් මේ ගැන කතා කරනවා කියව මට වීඩියෝස් ඒවලා තියෙනවා මේ බලන්න මේ අපිට කරන අපරාධය මොකද්ද මේකට කරන්නේ කොහින්ද මේක නවතින්නේ ඒක නිසා මේ ගැන නම් විශේෂයෙන්ම බලන්න ඕනේ අපි මොකක් හරි ක්‍රමවේදයක් මං හිතන්නේ යුනිවර්සිටි මං ගොඩාක් ආචාර්යවරුත් එක්කත් කතා කරා අද උදේත් කතා කරා ඔවුන් කිව්වෙත් අපිට දෙන්න ඒ අවස්ථාව අපි හදලා තියෙන රිසර්චර්ස් අපි ඉදිරිපත් කරන්නම් අපි කතා කරන්නම් ඒ මේ අපිට කතා කරන්න පුළුවන් හොඳ ෆෝරම් එකක් අපිට ලබා දෙන්න. ඒ වගේම මේගොල්ලෝ සමහර වෙලාවට රැස්වීම වලට පැමිණනවලු රැස්වීම වලට පැමිණනවම සමහර තැන් වල තත පාගට ගණන් ගන්න. ඒගොල්ලන්ට රැස්වීම වලට ඇවිල්ලා අපි ඔයගොල්ලන්ගේ ඉදිරිපත් කිරීම කරන්න කිව්වට ඒව ගණන් ගන්න නැහැ කියන එක දැනුවත් කරා ගොඩක් අය. දැනුවත් කරා. ඉතින් අපි ඊට පස්සේ එන්න මැලි වෙනවා කියන එක තමයි කිව්වේ. ඉතින් අපේ රටේ මම ඊයේත් කිව්වා ඊයේ මගේ කතාවෙත් කිව්වේ අපේ ඉන්න දක්ෂම කණ්ඩායමක් ඉන්නවා මේ software developersලා. software developersලා දක්ෂම කණ්ඩායමක් ඉන්නවා ලෝකයේ සමහර සුපර් මාකට් චේන් සමහර කම්පැනිස් සමහර රටවල් වල නගර ඒ සම්පූර්ණ softwares හදලා තියෙන නගරවල softwares හදලා තියෙන අපේ ළමයි අපේ දරුවෝ
ඔබතුමාට මිනිත්තු 2ක කාලයක්
අපේ දරුවෝ හදලා තියෙන මෙන්න මේගොල්ලන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඌව ස්ටාර්ට් අප් එක තියෙනවා ඒගොල්ලන්ගේ ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒගොල්ලෝ නොමිලේ ඒගොල්ලන් කියව මට අපිට ඕන දෙයක් මේ රට වෙනුවෙන් කරන්න අපි නොමිලේ හදලා දෙන්න. මොකද අපි බිලියන් මිලියන් ගණන් අපි රට සල්ලි ගේනවා ඒගොල්ලන් හදන සොෆ්ට්වෙයාර් වලින්. අපි මෙන්න මේගොල්ලන්ව අපි ප්‍රයෝජනෙට ගමු. මේගොල්ලන් කියනවා අපිට මේ හැම දෙයක්ම මේ ටැග් එක හදලා දෙන්නම් කිව්වා. අලියේ ඒ සත්තුන්ට දාන්න පුළුවන් ටැග් එකක් හදලා දෙන්නම් කියලාත් කිව්වා. ඉතින් අන්නේ ඒගොල්ලන්ගෙන් අපි මේ දේ මේ මේ මේකෙන් ප්‍රයෝජනයක් ගමු කියලා ඉල්ලා සිටිනවා. දැන් උදේ අපි ඔවර්සයිට් කමිටියක් තිබ්බත් ඒ සම්බන්ධව කතා කරලා තේ ඉඩම් ගැන කතා කරා. ඉතින් පරණ පනත් ගැන තමයි ඔක්කොම කතා කරන්නේ. පරණ පනත් ගැන කියනවා මේ පළතක් අලුතෙන් එන්න ඕනේ සා යෝජනා දෙන්න හැමෝම එකතුලා යෝජනා දෙන්න. පරණ පනත් ගැන කියනවා කියලා අන්තිමට ටී ඉන්ඩස්ට්‍රි එකේ ලොකු ප්‍රමාණයක් වතු ප්‍රමාණය වතු විශාල ප්‍රමාණය 156ක් විතර සප්ලයි එක දෙන්නේ. එහෙම නැත්නම් හොඳම ප්‍රොඩක්ෂන් එක තියෙන්නේ කුඩා තේ වතු වල. ලොකු දේවතු වල නැහැ. එහෙම නැත්නම් දේ සමාගම් වල නැහැ මේ ප්‍රොඩක්ෂන් එක. ඉතින් එහෙනම් මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ අපි මේකේ අපි කතා කරේ මේවා කොහොම හරි අපිට ඉස්සරහට කෙලින් කරගන්න. එහෙම නැත්නම් මේ දේවල් අපිට හරියට කරන්න මොකක් හරි මේ ක්‍රමවේදයක්. දැන් අපි එක දවසක් මම ඌව පළාත් සභාවේ ඉන්න වෙලාව ඉන්න කාලෙක අපි ගෙන්නුවා ගමේ ඉන්න ඔය වෙද මහතුරු ටික. වෙද මහතුරු ගෙන්න ගත්තාට පස්සේ වෙද වැදතුණුත් එක්ක සාකච්ඡාවක් තිබ්බා. සාකච්ඡාවේදී කිව්වා අපි ඇහුවා ඔබතුමාලා දෙන්න අදහසක් අවුරුදු 89 අය ගරු මන්ත්‍රීතුමින්. මේ අය ඇවිල්ලා කිව්වේ මොනවද? මේ අය ඇවිල්ලා කිව්වා මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අලි ගණත්ය අලි මේ ගමට එන්නේ ඇයි හේතුව එකක් අපේ භූමි ප්‍රමාණයේ ප්‍රශ්නයක්. ඒකත් කිව්ව භූමිය අල්ලගෙන ඉන්න එක අපි මේ භූමිය ඒගොල්ලන්ගේ භූමියේ මේ කන්ස්ට්‍රක්ෂන් කරන එක ඒක එකක්. ඊට අමතරව ඒගොල්ලන් කිව්ව දේ තමයි මේ නරි නැති වුණා කියලා කිව්වා. නරි නැති වෙච්ච එකෙන් තමයි ඒගොල්ලන් මේ දුන්න අදහසක්. නරි නැති වෙන්නේ කොහොමද කියලා ඇහුවම ඒගොල්ලන්ගේ ෆේවරිට් ඒගොල්ලන්ගේ හොඳම කෑම තමයි කක්කුට්ටෝ කියන්නේ. ඒ කක්කුට්ටෝ ටික මේ කන්න ගියාම කක්කුට ඉන්නේ ඔය දිය වලවල් වල ඒ ඔයවල් වල ඒ වල වස විස මිශ්‍ර වෙච්ච එහෙම නැත්නම් ඔය කෘෂි රසායන ද්‍රව්‍ය තියෙන ඒවා කාලා කක්කුට් ඔක්කොම විනාශ වෙලා එහෙම නැත්නම් මත් වෙලා ඉන්නේ. ඒගොල්ලන්ව කාලා මේ නරි ටික විනාශ වුණා. මේගොල්ලන් කියන කතාව මම මේ ගමේ කියන කතාව. මේක හරි වැදගත් කතාවක්නේ. එතන මේගොල්ලන් කරන්නේ නරි ටික ඉඳගෙන එන්න දෙන්නේ නැහැ කාටවත්. ගමට එන්න දෙන්නේ නැහැ. මේගොල්ලන් තමයි අර නෝමෑන්ස් ලෑන්ඩ් එකේ මැද ඉන්න කට්ටිය. ගමයි කැලේ අතර ඉන්න කට්ටිය. මේගොල්ලන් ඒගොල්ලන්ව පළවරන ක්‍රමවේද තියෙනවා ඒගොල්ලන්ට. අන්න ඒ ක්‍රමවේදත් කිව්වා ඒ විදිහට තමයි කරන්නේ. මම කියන්නේ මේ වගේ අපි හොඳ සාකච්ඡාවක් කරලා මේ ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමනි මට පොඩි වෙලාවක් දෙන්න මේ ප්‍රශ්නේ අපිට මග අර ගන්න පුළුවන්. ඒක නිසා මේක ඇත්තටම වැදගත් දෙයක්. එම නිසා මේ සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ගරු මන්ත්‍රීතුමියගෙන්. ඒ වගේම මී මැසි පෙට්ටිය යොදලා මේවට අලින්ගේ අලි වැටවල් වලට මී මැසි පෙට්ටිය යොදලා ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම හන නිර්මාණය කළා හන ගස් හිටවලා අලි මේ වැටවල් කඩ එක නවත්තන ක්‍රමවේදයක් තියෙනවා. මෙන්න මේවා අපි ඔක්කොම එකතු වෙලා සාකච්ඡා කරලා හොඳ තැනකට යන්. එහෙම නැත්නම් මේ ප්‍රශ්නේ ගැලවෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ එළියට එන්නේ නැහැ. මේ ප්‍රශ්නේ උග්‍ර වෙලා තියෙන්නේ. ඒක නිසා මම ගරු අමතිතුමියගෙන් ඉල්ලා සිටිනවා අපි හොඳ සාකච්ඡාවකට ගිහිල්ලා
මේ
කණ්ඩායමත් අරගෙන මේ සාකච්ඡාව කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න අවශ්‍ය කටයුතු කරමු කියලා ඉතාම ස්තුතියි ඔබතුමියට.
ගරු අමතිතුමිය
යමු අපි අර යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ආරත් එන්න කියලා ආරාධනා කළා. වර්ක්ෂොප් එකක් තියමු. මම. Thank you.